ಅವರು ಸಾಧುಕಾರ್ಯ ಪ್ರವತ್ವಾಮಿ. ಗೌರವನೀಯ ಮಹಾಸಂಗರತ್ನೇ ನವಸರಾಯಿ, ಸಮಂತ ಚಕ್ರವಾಳೇಶು ಅತ್ರ ಗಚ್ಛಂತು ದೇವತಾ, ಸದ್ಧಮ್ಮಂ ಮುನಿರಾಜಸ್ ಸುನಂತು ಸಗ್ಗ ಮುಕ್ತದಂ, ಧಮ್ಮ ಶ್ರವಣ ಕಾಲೋ ಅಯಂ ಭದಂತ, ಧಮ್ಮ ಶ್ರವಣ ಕಾಲೋ ಅಯಂ ಭದಂತ, ಧಮ್ಮ ಶ್ರವಣ ಕಾಲೋ ಅಯಂ ಭದಂತ. ನಮೋ ತಸ್ ಭಗವತು ಅರ್ಹತು ಸಮ್ಮಾ ಸಂಬುದ್ಧಸ್, ನಮೋ ತಸ್ ಭಗವತು ಅರ್ಹತು ಸಮ್ಮಾ ಸಂಬುದ್ಧಸ್, ನಮೋ ತಸ್ ಭಗವತು ಅರ್ಹತು ಸಮ್ಮಾ ಸಂಬುದ್ಧಸ್. ಧಮ್ಮಂ ವಿನಾ ನಾಥಿ ಪಿತಾ ಚ ಮಾತಾ ತಮೇವ ತಾನಂ ಸರಣಂ ಪತಿಠ, ತಸ್ಮಾಹಿ ಭೋಕಿ ಚ ಮಾನ್ಯಂ ಪಹಾಯ ಸುನಾಥ ಧಾರೇಥ ಚರಾಥ ಧಮ್ಮೇತಿ. ಶ್ರದ್ಧಾವಂತ ಪಿಂಗುತುನಿ, ತುಂಲೋಕಾಗ್ರವು ಭಾಗ್ಯವತ್ತು ಅರಿಹತ್ತು ದಸಬಲಧಾರಿ ಸರ್ವಜ್ಞ ರಾಜೋತ್ತಮಯಾನನ್ ಭಾನ್ಸೇಗೆ ಲೋ ಪಹಲವೀಮ ಸಮ್ಮಾ ಸಂಬುದ್ಧತ್ವೇ ಏವಾಗೇಮ ಸಂಬುದ್ಧ ಪರಿನಿರ್ವಾಣೆ ಕಿಯನ ಮೇ ತೆಮಂಗುಲ ಸಮರೇನ ನಿಸಾಕುನು ಪೋಹೆ ನಿಮಿತ್ತೆನ್ ಬೋವಲ ಬೋಧಿಯಾಂಗನಾರಾಮ ವಿಹಾರಸ್ಥಾನೇಹಿ ಸಿದ್ಧಕಿರಣ ನಿಸಾಪಿಂಗ್ ಕಮ್ಮಾಲಾವಿ ತವ ಧರ್ಮಾನುಶಾಸನಾವಕಟ ಶ್ರವಣೀಯ ದೀಮ್ ಕಿರೀಮ್ ಸಂದಹ ಮೇ ಪಿಂಗ್ವತ್ ಪಿರಿಸ ಸದೀಪ ಹದಿ ಸೂದಾನಾಮ ಸಿಟಿನ್ನೆ. ಗೌರವನೀಯ ವಿಹಾರಾಧಿಪತಿ ಪೇ ಗರು ಕಟಿಯುತ ಪಂಡಿತ್ ಸ್ವಾಮೀನ್ ಮಹಾನ್ಸೇಗೆ ಮಗ ಪಿನ್ವೀಮ ಅವಾದಾನುಶಾಸನಾ ಪರಿಧಿ ಮೇ ಪಿಂಗ್ವತು ಮೇ ಪಿಂಗ್ ಕಮ್ಮಾಲಾವ ಭೂಮ ಹೊಂದಿಂಗ್ ಸಂವಿಧಾನೇ ಕರ್ತಿವೆನ ಆಕಾರ ಅಪಟ ಪೆನೀಯನ ಪೇ ಗೌರವನೀಯ ಪಂಡಿತ ಹಾಮ್ರಾನ್ ಮಹಾನ್ಸೇ ಮತಕ್ಕಲಾವಗೆ ಭೋಕಾಲೆ ಅತ್ತಿಸೆ ಅಪಟ ಗೌರವನೀಯ ಪಂಡಿತ ಹಾಮ್ರಾನ್ ಮಹಾನ್ಸೆ ಜನಾದು ನಾಗಂಟ ಲಭಿಲ ಇಶಾಸನಿಕ ವಾಸೇಂ ಅಪಿ ಸ್ವಾಮಿ ಮಹಾನ್ಸೆ ತೇ ಕತಿಬಿನ ಸಂಬಂಧೇ ನಿಸಾ ಅಪಟ ಕೆರನು ಮೇ ಕಾರುಣಿಕ ಮತಕ್ಕಿರಿ ಮತ್ತು ಭೂಮ ಸಂತೋಷೇ ತಿಳಿ ಅರಗಿನ ದುರಬೆಹರ ನುಬಲ ಮೇ ಪಿಂಗತುಂ ವೆನುವೆಂ ಅದ ಮೇ ಸಂಧ್ಯಾ ಭಾಗೇಹಿ ಧರ್ಮಾನುಶಾಸನಾವಾಕ್ ಸಿದ್ಧ ಕಿರೀಮೆ ಆರಾಧನಾವ ಬಾರಗಂಟ ಎದುನ ಪಿಂಗತುನಿ ಭಾಗ್ಯವತ್ ಬುದ್ರಜಾನನ್ ಮಹಾನ್ಸೆ ಮಹಾಕರುಣಾವಿನ್ಯುಕ್ತ ಅಪಟವದಾಲ ಧಮ್ಮಂ ವಿನಾ ನಾಥಿ ಪಿತಾ ಚ ಮಾತಾ ತಮೇವ ತಾನಂ ಸರಣಂ ಪತಿಠ. ಮೇ ಸಂಸಾರಿಟ ವೆಟ್ನು ಸತ್ವೀಂಟ ಪಿಹಿಟ ಪಿಲಿಸರಣ ವೆನ್ನಟ ಅಮ್ಮಟವತ್ ತಾತ್ತಟವತ್ ವಿನತ್ ಕಿಸಿಮ ಕೆನೆಕುಟ ಪುಲುವಂ ಕಮಕ್ ನೇ. ತಮೇವ ತಾನಂ ಸರಣಂ ಪತಿಠ. ಮೇ ಸಂಸಾರಿಟ ವೆಟ್ನು ಸತ್ವೀಂಟ ಪಿಹಿಟ ಪಿಲಿಸರಣ ಪುಲುವಂ ವೆನ್ ಪಿಹಿಟ ಪಿಲಿಸರಣ ವೆನ್ನ ಪುಲುವಂ ಕಮತಿ ಬೆನ್ನೇ ಭಾಗ್ಯವತ್ ಬುದ್ರಜಾನನ್ ಮಹಾನ್ಸೆ ಅವಬೋಧ ಕರಗಿನ ದೇಶನಾ ಕಲಾವು ಶ್ರೀ ಸದ್ಧರ್ಮೇಟ ಪಮನ ಏ ಹಿಂದ ತಸ್ಮಾಹಿ ಭೋ ಕಿಚ್ಚ ಮಾನ್ಯಂ ಪಹಾಯ ಅನಿಕೊತ್ತಿಯನ ಸೇಲೂಮ ವೆಡಕಟಯುತು ಪೆತ್ತಕಟ ದಾಲ ಸುನಾತ ಧಾರೇತ ಚರಾತ ಧಮ್ಮಿ. ಧರ್ಮೀ ನಿತರ ಅಹನ್ನಟೋನ ಧರ್ಮೀ ನಿತರ ದರಾಗನ್ನಟೋನ ಏ ಧರ್ಮೀ ಹೆಸರಿನ್ನಟೋನ ಕೆಲ ಭಾಗಿತು ಮಹಾನ್ಸೆ ಮಹಾಕರುಣಾವಿನ್ಯುಕ್ತವ ದೇಶನಾ ಕಲ ಅನೇಕ ನಿಸಾ ಮೇ ವೆಸಾಕ್ ಸಮಯಿ ಅಪಟ ಬುದ್ಧಾಲಂಬನ ಪ್ರೀತಿ ಅತಿವೆನ ವಿಶೇಷ ಕಾಲಯ ನಿಸಾ ವಡ ವಡಾತ್ ಧರ್ಮೀಯ ಅಹಂಟ ಏ ಧರ್ಮೀಯ ದರಾಗಂಟ ಧರ್ಮೀಯ ಹೆಸಿರೆನ್ನಟ ವಟಿನಾ ಕಾಲಯ ಅಪಿ ಮೇ ಧರ್ಮೀಯ ಹೆಸಿರನೇಕ ವೆಸಾಕ್ ಸಮಯದ ಪಮನಕ್ ಸೀಮಾ ಕಲಿಯುತು ಎನ್ನಿನೆ. ಧರ್ಮೀಯ ಹೆಸಿರೀಮ ವೆಸಾಕ್ ಸಮಯದ ಪಮನಕ್ ಸೀಮಾ ಉನೊತ್ ಏ ಕಿಯಾನ್ನಿ ಅಭಿ ಹರಿಯಟ ಧರ್ಮೇ ಕಿಯಾನ್ನಿ ಮುಖದ್ದ ಕಿಯನೆಗ ತೇರುಂ ಅರಂಗ್ ನೆ. ಬಹೋ ದೇನೆಗುಗೆ ಜೀವಿತ ದಿಹಾ ಬೆಲುಹಾಮ ಅಪಟಿಗ ಕಾರಣಯಕ್ ಪೇನ. ಏ ಮುಖದ್ದ ಸಮಹಾರ ಕೆನೆಗ್ ಧರ್ಮೇ ಹೆಸಿರೆನ್ನೆ ಹರಿಯಟ ಆಭರಣಯ ಫಲಂದಿನೋ ಅಭಿ මේ පින්වතුන් මගුල් ගෙදරකට උත්සවයකට යනකොට තමන්ගේ තියෙන වටිනා ආභරණ රත්තරන් බඩු ඒවා අරන් තියලා තියෙන තැන් වලින් අල්මාරි පෙට්ටගම් වලින් අරගෙන ඒවා පැලඳගෙන යන. ඒ උත්සව අවස්ථාවට සහභාගී වෙලා ඒ උත්සවයේ කටයුතු අවසන් වුණයින් පස්සේ නැවතත් ගෙදර ඇවිල්ලා අර පැලඳගෙන ගිය වටිනා කනකර ආභරණ ආදී ඒවා තවදුරටත් පැලඳගෙන ඉන්නේ නැහැ. ඒවා ඉක්මනින්ම ගලවලා තමන් ඒවා අරන් තියෙන තැන්වල අල්මාරි පෙට්ටගමේ හෝ කොහේ හරි තැන්පත් කරන තැනක තියෙනවා. සුළු වෙලාවකට තමයි අර ආභරණේ පැලඳගෙන ඉන්නේ. දිගටම පැලඳගෙන ඉන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි සමහර කෙනෙක් ධර්මයේ හැසිරෙන්නේ සුළු වෙලාවකට. පන්සලට ගිහිල්ලා බෝධි පූජාව සිද්ධ කරන වෙලාවේ, එහෙමත් නැත්නම් දානයක් මානයක් දෙන වෙලාවට, එහෙමත් නැත්නම් මතක බණක් අහන වෙලාවට, තමන්ගේ මියගිය ඥාති කෙනෙක් වෙනුවෙන් පන්සුකූලය පූජා කරන වෙලාවට, ඒ සුළු වෙලාවට විතරයි. අනික් වෙලාවේදී ඒ අය ධර්මයේ තුල නැහැ. හරියට ආභරණයක් පැලඳගෙන උත්සවයකට ගියා වගේ තමයි සමහර කෙනෙකුගේ ධර්මය ජීවිතයට සම්බන්ධ කරගෙන තිබෙන ආකාරය. එතකොට එහෙම කෙනෙකුට ධර්මයේ නියම පිහිටක් පිළිසරණක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ධර්මයේ ජීවිතයට බද්ධ වෙලා නැති හින්දා. ධර්මයේ ජීවිතයට බද්ධ වෙලා නැත්තම් එහෙම කෙනෙකුගේ ජීවිතයේ අධර්මයට නැඹුරු වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ධර්මයේ සිහි කරගත යුතු වෙලාවල් වලදී ඒ තැනැත්තාට ධර්මයේ සිහි කරගන්න ශක්තිය නැතුව යනවා. මොකද ධර්මයේ ජීවිතයට බද්ධ වෙලා නැති නිසා. බොහෝ වෙලාවට මරණාසන්න අවස්ථාවේදී ඒ අයට ධර්මයෙන් ලැබෙන්න ඕන නියම පිළිසරණ නොලැබී යන. ධර්මයෙන් ලැබෙන්න ඕන නියම පිළිසරණ නොලැබී ගියාම ඒ අයගේ ජීවිත මරණින් මතු කෙලවර වෙන්නේ එක්කෝ නිරේ. එහෙමත් නැත්නම් තිරිසන් අපාය. එහෙමත් නැත්නම් ප්‍රේත ලෝකේ. බොහෝ දෙනෙකුගේ ජීවිත මෙන්න මේ විදිහට සතර අපායෙන් අවසන් වෙනවා. ඉතින් හරි සෝචනීයයි, මනුෂ්‍ය ජීවිතයක් ලබාගත්තු කෙනෙක් මරණින් මතු සතර අපායට වැටෙන්න සිද්ධ වුණොත්. දැන් මේ කාරණා අපි නිතර අහනවා. අපි ධර්මයේ තුල ජීවත් වුනේ නැත්නම් මෙරිලා ගිහින් අපට සතර අපාය උපදින්න වෙයි. මේ අනාදී කාරණා අපි අහනවා. නමුත් එහෙම ඇහුවට සමහර විට අපටමත් ඒව අමතක වෙලා යනවා. අපි එහෙම අමතක වෙන්න නොදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ පිළිබඳ හොඳ ශ්‍රද්ධාවක් හිතේ පිහිටුවාගෙන නිතර මේ කාරණා ගැන නුවණින් මෙනෙහි කරමින් සංවේගයේ ජීවිතය තුළ ඇති කර ගන්න ඕන. නිතර අවදියෙන් ඉන්න ඕන. සමහර වෙලාවල්වලදී අපට හොරහතුරු බය ඇති වෙනවා. හොරහතුරු බය ඇති වෙච්චාම ඒ හොරහතුරු බය තියෙනකොට අපි නිතර අවධානයෙන් ඉන්නවා. කොයි වෙලාවක කාගෙන් හරි අනතුරක් කරදරයක් වෙයිද කියලා. අන්න ඒ වගේ තමන්ගේ ජීවිතය ගැන නිරන්තර අවධානයක් අප තුළ තියෙන්න ඕන. සිහිනුවණින් යුක්තව ඇති කරගත්ත නිරන්තර අවධානයක් තියෙන්න ඕන. අපි හැම වෙලේම ධර්මයේ තුළ ජීවත් වෙනවද? අපේ ජීවිතයට ධර්මයේ සම්බන්ධ වෙලා තියෙනවද? එහෙමත් නැත්නම් අපි ධර්මයෙන් බැහැර වෙන වෙලාවල් තියෙනවද? එබඳු වෙලාවක අපේ ජීවිතයට අනතුරක් වෙන්න පුළුවන්ද? මරණින් මතු කොයි විදිහේ තත්වයක් උදාපත් වෙයිද කියන එක අපි හොඳ කල්පනාවෙන් අවධානයේ සිටිය යුතු කාරණාවක්. එහෙම කිව්වේ මේක වැරදුනායින් පස්සේ ආපහු හදන එක අමාරු නිසා. වරදින්න ඉස්සෙල්ලා තමයි අපි හදාගන්න ඕනේ. ඉතින් මේ සම්බන්ධයෙන් පොඩි කතාවක් මට මෑතකදී අපේ පින්වතෙක් සඳහන් කළා. ඒ පින්වතා තරුණ වෛද්‍යවරේ, ඒ අයට තමන්ගේ අත්දැකීමෙන් දැක ගන්න පැහැදිලි කර ගන්න ලැබිච්ච කාරණාවක්. ඒ කියන්නේ අපිට මේ ධර්මයේ තුලින් ලැබිච්ච ජීවිත වාසනාවත් ඒක අහිමි කරගත්තොත් ඊළඟටපත් වෙන්න පුළුවන් අවාසනාවන්ත ඉරණම පිළිබඳ සෝචනීය කතාවස්තුවක්. ඉතින් මේ කතාව මට මතක් කරපු තරුණ වෛද්‍යවරයයි ඒ වෛද්‍යවරයාගේ සහෝදරයයි දෙන්නම ඒ අය දන්න මේ සිද්ධිය කියා හිටියා. එයා කුඩා කාලේ එයාගේ නිවසේ වාසය කරලා තියෙනවා පිටපලාතකින් ආපු ඥාති නොවන තරුණියක්. ඉතින් මේ තරුණිය එයාගේ ගෙදර තමයි හැදිලා වැඩිලා තියෙන්නේ. ඔහොම ඉන්න අතරතුරේ මේ අයගේම ඥාති සහෝදරයෙක් මේ තරුණියට විවාහ යෝජනාවක් ගෙනල්ලා විවාහිනව බලාපොරොත්තුෙන් ඉඳලා තියෙනවා. නමුත් අර ගෙදර හැදෙන වැඩන මේ තරුණිය අර තරුණයාට කැමති නැහැ. ඒ තරුණයාගේ විවාහ යෝජනාව බාර ගන්න කැමති නැහැ. එතකොට මොකද වෙන්නේ? අන්න හරි. එතකොට ඉතින් ඔන්න ප්‍රශ්න පටන් ගන්නවා නේ. කෙනෙක් බලනවා තමන්ගේ පැත්තට ඇද ගන්න. අනිත් එක්කෙනා බලනවා අනිත් පැත්තට යන්න. හරිද? දැන් මෙහෙම යනකොට මොකද වෙන්නේ? දුර්වල කෙනා පරදීනවා. හරිද? ඉතින් ඒක තමයි එතනත් වෙලා තිබුණේ. දුර්වල කෙනා පරදීනවා. දැන් අර තරුණියට අර ගෙදර ඉන්න මේ තරුණයාගේ මේ විවාහ යෝජනා මෙයා ඉතින් කියලා කරන යෝජනා මොන මොන හරි තියෙනවා කතා බහත් වෙනවානේ නේද? ඉතින් ඒවා නොගැලපෙනකොට මෙයාට මේක දරා ගන්න බැරි වුණා. තවත් හේතුවක් වෙලා තිබුණේ මෙයා කැමති වෙන තරුණයෙක් ගමේ ඉඳලා තියෙනවා. එතකොට ප්‍රශ්න ගොඩක්නේ. හරිද? දැන් ප්‍රශ්න වැඩි වෙච්චාම ගොඩක් දෙනෙක් මොකද්ද තෝරගන්න විසඳුම? ඉතින් හිතනවා මැරුණොත් මේ ප්‍රශ්න ටික ඔක්කොම එතනින් විසඳෙනවා කියලා. හරිද? මැරුණායින් පස්සේ මේ ප්‍රශ්න ටික එතනින් විසඳෙනවා කියලා හිතනවා. ඉතින් මේ තරුණියත් ඉක්මන් තීරණයක් ගත්තා. මේ ප්‍රශ්නේ ඉක්මනට ඉවර කරන්න ඕන කියලා තීරණය කළා. ඉවර කරන්න ඕන කියලා තීරණය කළා. මොකද කරලා තියෙන්නේ? ලියුමකුත් ලියලා ඒකත් තමන්ගේ ඇඳුමේ හංගගෙන මොකද්ද ලියලා තියෙන්නේ? අර තමන්ට මේ විවාහ යෝජනාව ගෙනාපු තරුණයා තමයි තමන්ගේ මරණයට වග කියන්න ඕන කියලා මේක ඇඳුමෙත් හංගගෙන මෙයා මොකද කළේ? වහබිව්. හරිද? ඉතින් වහබිව්වේ ආයේ ගොඩ ගන්න බැරි වෙන විදිහට දවස් දෙක තුනක් රෝහලේ බොහෝම දුක් විඳලා මරණයටපත් වුණා. ඉතින් දැන් වහබ් පානය කළායින් පස්සේ මේ තරුණිය ඉල්ලා හිටිනවලු අනේ මාව දේරා ගන්න කියලා. හරි. ඉතින් බලන්න මේ හිතක පෙරලිය. මෙන්න මේක අපි තේරුම් ගන්න ඕනේ. මේක තමයි හිතක පෙරලිය. භාගතුන් වහන්සේ මේ කාරණා හැම එකක්ම පිරිසිඳ අවබෝධ කළානේ. මායූප මාච විඥාන. මේ හිත තරම් අපිව මුලාවටපත් කරන මායාවක් විද්‍යාවක් නැහැ කියලා තවදුරටත් නේද? ඉතින් බලන්න මේ තරුණියව ඒ තරුණියගේ සිත විසින් කොච්චර මුලාවටපත් කෙරෙව්වද නේ? අර ඇතිවෙච්ච ප්‍රශ්නෙට ඉක්මන් විසඳුම මරණයයි කියලා එකක් පෙන්නුවා. හරිද? ඒ මරණය ඉක්මන් කරගන්න වහපානය කරන්න කියලා තව එකක් පෙන්නුවා. වහපානය කරලා දුක් විඳිනකොට දැන් ඉතින් බේරා ගන්න කියලා දැන් තව එකක් පෙන්නුවා. හරිද? ඉතින් දැන් මෙහෙම සිතටම මුලා වෙලා සිතත් එක්ක පොරබදමින් හිටපු මේ අසරණ තරුණිය මරණයටපත් වුණා. හරිද? එතකොට දැන් මරණයටපත් උනේ ධර්මයේ තුල පිහිටාද අධර්මයේ තුල පිහිටාද? මේක ධර්මයේ තුල පිහිටා නෙමෙයි. ධර්මයේ තුල පිහිටා නෙමෙයි නම් මරණයටපත් උනේ මේ තැනැත්තියගේ ජීවිතේට රැකවරණයක් තියනවාද? රැකවරණයක් නැහැ. තේරුණාද? රැකවරණයක් නැහැ. දැන් අපිට එහෙම කියන්න පුළුවන්. අපි එහෙම කියන්නේ ධර්මයේ පිළිබඳ යම් ප්‍රාමාණික ශ්‍රද්ධාවක් ඇති කරගෙන කරුණාකාරණා රටේ ලෝකයේ වෙන දේවල් පිළිබඳ යම් පැහැදිලි කර ගැනීමකින්නේ අපිට හිතෙනවා එහෙම. නමුත් දැන් මේ සිද්ධියට පත් වෙච්ච තැනත්තාට තමයි මේක අත්දැකීම ලැබෙන්නේ. හරිද? ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? මේ තැනැත්තිය අර වෛරයෙන්, ක්‍රෝධයෙන් තමන්ගේ ගමන කරගත්ත අර සියදිවි හානි කර ගැනීමේ මෝඩ ක්‍රියාවත් නිසා මේ තැනැත්තියට සුගතියක් හම්බ වුණේ නැහැ. මේ තැනැත්තිය දුගතියක තමයි උපත ලැබුවේ. ඒ නිවසේම ප්‍රේතියක් වෙලා උපත ලැබුවා. එතකොට දැන් මේ ප්‍රේතියගේ හිතේ තියෙන්නේ අර තමන්ගේ මරණයට වගකිය යුතුයි කියලා තමන් හිතන තරුණයාගේ නිතර පලිගැනීමේ අදහස. ඒ වගේම ඒ ගෙදර ඉන්න අනික් අයගේ පලිගැනීමේ අදහස. අතින් දැන් මෙහෙම යනකොට මේ නිවසේ ඉන්න අයට ඇහෙනවා ගේ ඇතුලේ කවුරු හරි ඇවිදිනවා වගේ. පේන්නේ නැහැ. නමුත් හොඳට ඇහෙනවා අඩිසද්ද ඇහෙනවා. ගෙට වැලි ගහනවා තේරෙනවා හොඳට. එතන ඒවත් අපිට හිතුව හැකි නේ ඒවා වෙන වෙන හේතු නිසා කියලා. එතකොට මේ කතාව මට කියපු මේ තරුණ වෛද්‍යවරයාගේ සහෝදරයා ඉඳන් කිව්වා එයා හැබැයිම දැක්ක මේ ප්‍රේතිය. දවසක් මෙයා ගෙදර කෑම කන්න ලෑස්ති වෙලා බත් බෙදාගෙන වෑංජන බෙදාගෙන අනිත් පැත්ත හැරෙනකොට මේක පාර අර මැරිච්ච තැනැත්තිය ළඟ ඉඳලා අනේ මල්ලි මටත් කන්න ටිකක් දෙන්න කියලා. හරි. ඉතින් මෙයා එතකොට එච්චර මෝරපු වයසේ නෙමෙයි බය වෙලා බත් පිඟානක් විසි කරගෙන දූවගෙන කෑ ගහගෙන කුස්සියෙන් දුවලා තියෙනවා. ඉතින් එතකොට පේනවා දැන් මෙයා ඉන්නේ කන්න බොන්න තියෙන තැනකද? කන්න බොන්න තියෙන තැනක නෙමෙයි. හරි. හිතේ දුක සංසිඳුවා ගන්න පුළුවන් තැනකද? හිතේ දුක සංසිඳුවා ගන්න පුළුවන් තැනක නෙමෙයි. තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගන්න පුළුවන් තැනකද? අවශ්‍යතා ඉටු කර ගන්න පුළුවන් තැනක නෙමෙයි. ඉතින් දැන් මෙන්න මේ විදිහට ඒ ගෙදර හැමෝටම මේක හරි ප්‍රශ්නයක් වුණා. හරි. දැන් එහෙම සිද්ධියක් වෙච්චාම ඊළඟට ගන්න පියවර මොකද? ඈ? ඔය ආව. ඉතින් අපිට යා ඉතන්ට ගැලපෙන්නේ නැත්නම් අපිට සිද්ධ වෙනවා යා අයින් කරන්න. මොකද ඉතින් අපිට යක්කු පෙරේතයොත් එක්ක ඉන්න බෑ. ඒකෙන්ද ඒක අපිට සිද්ධ වෙනවා අපි එක්ක අයින් වෙලා යනවා නැත්නම් එයා අයින් කරන්න ඕන. ඉතින් දැන් මේ ලක්ෂ ගණන් දීලා හදාගත්තු ගෙවල් දොරවල් දාලා අපට යන්න තැනකුත් නැත්නම් අපි මොකද කරන්නේ? ඔව් යකදුරෙක් කල්ලගෙන කොහොම හරි අර මනුෂ්‍යයා බඳලා අයින් කරලා දානවා. හරිද? ඉතින් අන්න ඒ වගේ සිද්ධියක් වෙලා තියෙනවා. ඊට පස්සේ දැන් මේගොල්ලන්ට මේක හරි කරදරයක් ඉසරදයක්. ඇයි ඉතින් දැන් ගෙදර කෙනෙකුට බයක් සැකක් නැතු ඉන්න විදියක් නැහැ. ගේ හැම තැනම කවුරු හරි ඇවිදිනවා අලිසද්ද ඇහෙනවා වැලි ගහනවා ඇහෙනවා. අර වගේ හදිසි එක එක වෙලාවට දැකලා දර්ශන දැකලා බය වෙලා කෑ ගහන. හරි. ඉතින් හිතේ නිවිහැලෙන හිල්ලෙන් නිදා ගන්නවත් බෑනේ. ඉතින් මේගොල්ලෝ මොකද කළේ? ඊට පස්සේ යකදුරෙක් ගෙන්නලා ඉතින් එතකොට අර මේ අමනුෂ්‍යයව ගෙන්නලා කතා කරවනවානේ. ඉතින් දැන් ඊට අර අමනුෂ්‍යයව ආරූඪ කරවලා කතා කරවලා තියෙනවා. ඉතින් කතා කරාම අර අමනුෂ්‍යයා කෑ ගහනවලු අනේ මාව පිච්චෙනවා අනේ මාව පිච්චෙනවා කියලා. බලන්න. එතකොට දැන් පිච්චෙන්නේ ඇයි? අර තමා විහිම්ම කරගත්ත කර්ම විපාකය දැන් දරා අන්න පල දෙනකොට දැන් දරා ගන්න බෑ. දැන් ඒක විඳව ගන්න අමාරුයි. දැන් කෑ ගහන්න. හරිද? ඉතින් දැන් දුක් වුණා කියලා මොකද කරන්නේ? මොකද කරන්නේ? දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් කරන්න දෙයක් නැහැ. දැන් වැඩේ වරද්ද ගත්තා. තේන්නා. එතකොට දැන් ඉතින් මොකද කළේ? අර යකදුරෝ කරන මොකක් හරි ශාන්ති කර්මයක් කරලා මේ තැනැත්තිව ඒ භූමියෙන් ඉවත් කළා. ඉතින් ඒ භූමියෙන් ඉවත් කළාට මේ තැනැත්ති දැන් කොහේ හරි ඉන්නව නැත. හරිද? කොහේ හරි හිටියත් තමන්ගේ කර්ම විපාකයේ ගෙවි අවසන් වෙනකම් ඒ තැනැත්තිය ඒ දුකේ එරිලා ඉන්නේ. හොඳයි, දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? හිතාගන්න බෑනේ. එතනින් පස්සේ මක් වෙයිද කියන එක හිතාගන්න බෑ. තේන්නාද? ඉතින් එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ශ්‍රී සද්ධර්මයේ දේශනා කෙරෙන මේ ධර්මද්වීපයේහි මනුෂ්‍ය ජීවිතයක් ලබලා අපි අතරම ඉඳලා අවාසනාවන්ත ඉරණමකට පත්වෙච්ච තැනැත්තියගේ කතාව. තේන්නා? එතකොට දැන් මෙතන වරද තියෙන්නේ කොතැනද? ධර්මයේ පිහිට කරගත යුතු තැනදී ධර්මයේ පිහිට කරගත්තේ නැහැ. අන්න ඒක හින්දා තමයි මම කිව්වේ ගොඩක් දෙනෙක් ධර්මය අනුගමනය කරන්නේ නැත්නම් පිළිපදින්නේ හරියට ආභරණයක් පාලඳිනවා වගේ. පන්සලට යනකොට ධර්මය තියෙනවා ගෙදරාවහම නෑ. බෝධි පූජාවට යනකොට තියෙනවා ගෙදරාවහම නෑ. දානෙ දෙන්න යනකොට තියෙනවා ආයෙ ගෙදරාවහම නෑ. ඊළඟට පාසිකූල දෙන්න යනකොට තියෙනවා ආයෙ ගෙදරාවහම නෑ. හත් දවසේ බණ අහන්න යනකොට තියෙනවා ආයෙ ගෙදරාවහම නෑ. තේරුණා. එතකොට අපේ ජීවිතේට ධර්මයේ බද්ධ වෙලා නැත්තම් ධර්මයේ පිහිට කරගන්න ඕන තැනේදී අපට ධර්මයෙන් පිහිට ලබා ගන්න බැරි වෙනවා. ඉතින් මෙන්න මේ කාරණේ තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිතය තුලින් අවබෝධ කරගන්න තියදුණු. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බෝසත් කාලේ නියත ජීවන ලබාපු තැන් පටන් සාරා සංකේය කල්පලක්ෂයක් මුළුල්ලේ පාරමී ධර්ම සම්භාරයන් සම්පූර්ණ කරගෙන පැමිණිලා තමන් වහන්සේගේ පස්සෙම ජීවිතේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ හැටියට උපත ලැබලා කුමාර සම්පත්තියෙන් කල් ගෙවනකොට 29 වෙනි විය සම්පූර්ණ වීමට ප්‍රථමයේ තමන් වහන්සේගේ ජීවිතය ගැනත් මේ ලෝකයේ පැවැත්ම ගැනත් හිතන්න පටන් ගත්තා. බෝසතාණන් වහන්සේ විශිෂ්ට නුවණක් අරගෙන උපත ලැබූ කෙනෙක් නේ. අන්න ඒක තමයි තුමන් වහන්සේගේ ජීවිතයේ තිබිච්ච වාසනාව. හිතන්න පුළුවන් නුවණක් ඇතුවයි බෝසතාණන් වහන්සේ උපන්නේ. ධර්මයේ සඳහන් වෙනවා නචින්තයන්තෝ පුරිසෝ විශේෂමදි ගච්ඡති. නුවණින් හිතන්න බැරි කෙනාට ජීවිතේ විශේෂත්වයක් ලබන්න බෑ. හිතන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒක ඉතින් එක එක්කෙනාගේ හැටියට වෙනස් වෙනවා. හිතන්න පුළුවන් හැකියාව හැමෝටම එක මට්ටමේ නෑනේ නේ. දැන් අපි අතර ගත්තාමත් අපි එක්කෙනාට හිතීමේ හැකියාව, නුවණ හැසිරීමේ හැකියාව විවිධාකාරයි. සමහර කෙනෙකුට යමක් පිළිබඳ හොඳට නුවණින් සලකන්න පුළුවන්, කියා දුන්නාම හොඳට තේරෙනවා. ඇත්ත යුක්තිය කියා දුන්නාම තේරෙනවා. සමහර කෙනෙකුට කොටලා පොවුවත් ඒක තේරෙන්නේ නැහැ. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. එක එක්කෙනා ඉතින් මේ සංසාරික වශයෙන් දියුණු කරගෙන එන ඉන්ද්‍රිය ධර්මයන්ගේ වෙනස එකයි. ඉන්ද්‍රිය ධර්ම කියලා කිව්වේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා ඉන්ද්‍රිය ධර්ම පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අනේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ වෙනසයි. ඉතින් ප්‍රඥා ඉන්ද්‍රිය කෙනෙක් පෙර ජීවිතවලදීත් වැඩෙන ආකාරයට කටයුතු කරන්න තිබ්බොත් එහෙම ශ්‍රාවකයෙකුට මේ ජීවිතේත් හොඳට නුවණ හසුරවන්න පුළුවන්. යට තේරෙනවා. ධර්මය ඇහුවාම තේරෙනවා මේ කියන්නේ අපේ ජීවිතය පිළිබඳ ඇත්තයි. මේක අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න ඕන. මේ ඇත්ත අපි තේරුම් ගන්න ඕන මේ විදිහට. ඒ ඇත්ත තේරුම් අරගෙන ඊට අනුව අපි පවතින්න ඕන මේ විදිහට කියලා යාට තේරෙනවා. තේරුණොත් ඒක ලොකු ආසනාවක්. නොතේරුණොත් කරන්න දෙයක් නැහැ. ඉතින් බොහොම කනගාටුයි. තේන්නාද? ඉතින් ඒකෙන් අපට නුවණ මෙහෙවන්න පුළුවන් වීම ජීවිතයේ තුල තියෙනවා නම් ඒක ලොකු වාසනාවක්. භාග්‍යයක් කියන එක තේරුම් ගන්න ඕනේ. ඉතින් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මේ භාග්‍ය උරුම කරගෙන ලෝකේ පහළ වෙච්ච උතුමන් වහන්සේ නමක්. ඉතින් මේ භාග්‍ය ලැබීම සඳහා උතුමන් වහන්සේ දවස් දෙකක් නෙමෙයි අසංඛ්‍ය කල්ප ගණන් තමයි උත්සාහවන්ත වුනේ. මනෝ ප්‍රනිධාන කාලයේ පටන් ගත්තාම 20 අසංඛ්‍ය කල්ප ලක්ෂයක් කියලා කියනවනේ නේද? නියත විවරණ ලැබූ තැන් පටන් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් කියනවනේ. සුළුක් සල්ප කාලයක්ද නේ? ඒ තා කාලයක් එතුමන් වහන්සේ උත්සාහවන්ත වුනේ මොකටද? නුවණ මොහු කරවා ගන්නයි. වෙන දෙයකට නෙමෙයි. නුවණ මොහු කරවා ගන්නයි උත්සාහවන්ත වුනේ. එතකොට ඒකෙන් පේනවා මේ නුවණ මොහු කරවා ගන්න එකත් ලේසි පහසු වැඩක් නෙමෙයි. හැබැයි එතුමන් වහන්සේ නුවණ මොහු කරවා ගත්තේ තමන් වහන්සේට විතරක් ඒකෙන් ප්‍රයෝජන ලබන්නේ නෙමෙයි. ඒකයි වෙනස. එහෙම වුණා නම් එපමණ කාලයක් ගත වෙන්නේ නැහැ. එතුමන් වහන්සේට මහා කරුණාවක් ඇති වුණා. සසර දුකට පත්වෙච්ච බොහෝ දෙනෙකුටත් මේ සද්ධර්මය අවබෝධ කරගෙන දුකින් මිදෙන්න පිහිටක් පිලිසරණ වෙන්න පුළුවන් නම් තමන් වහන්සේ වගේ මහා පුරුෂයන් වහන්සේ ළඟට යෝග්‍ය වෙන්නේ අන්න ඒ විදිහට ධර්මය අවබෝධ කරගන්න එකයි කියලා තමයි සුමේධ තාපසයාණන් වහන්සේගේ කාලෙත් අතටපත් වෙච්ච නිවනත් අතහැරලා සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන්ම පාරමී ධර්මයන් සම්පූර්ණ කරගත්තා. ඒ වගේ මහා ප්‍රඥාවක් ඇතුව උපන්න බෝසතාණන් වහන්සේ තරුණ වයසට පත් වෙලා කම්සප විඳින කාලෙදී උන්වහන්සේ ජීවිතය ගැන හොඳට නුවණින් හිතන්න පටන් ගත්තා. එතුමන් වහන්සේට අඩුපාඩුයි කියන දෙයක් තිබුණ නැනේ නේ. ඉර්තු තුනට ගැලපෙන මන්දිර තුනක් තිබුණා. යාන වාහන දැති දැසි දැස්සෝ ඒ වගේම ඒ වයසේදී ඉතාම හොඳ රූප සම්පන්නයෙන් යුක්ත දෙවඟනක් වගේ රජ බිසවක් මේ යනාදී සියලුම තරුණයෙකුට ඕන කර හැම සැප පහසුකමක්ම එතුමන් වහන්සේට තිබුණා. ඉතින් අද කාලේ සමහර තරුණයන්ගේ ජීවිත ගත්තාම එයාට වස්තුව ධනය තියෙනවා නම් කම්සප තියෙනවා නම් ඒ අය කරන්නේ මොකද? ඒ කම්සප විඳිමින් ඔහේ කාලය ගත කරනවා. හරි. ඊට වඩා දෙයක් ඒ අයට ජීවිතේ කරන්න නැහැ. ඇයි? ඕන කරන සම්පත් තියෙනවා. කාල බීලා සන්තෝෂ වෙලා ඉන්න ඔච්චරයි. නේද? දැන් ගොඩක් දෙනෙක් මහන්සි වෙන්නේ ඒකටනේ. කන්න බොන්න හොයාගන්න, ගෙයක් දොරක් හදාගන්න, යාන වාහන හොයාගන්න, දූ දරුවන් හරි හම්බ කරගන්න. ඉතින් ඔය ටික තියෙනවා නම් ඊට වඩා හිතන්න දෙයක් නැහැ නේද ජීවිතේ? තියෙනවා. වැඩි දෙනෙකුට නැහැ. හැබැයි බෝසතාණන් වහන්සේ කල්පනා කළා ජීවිතය කියන්නේ මේ ටික විතරක් නෙමෙයි. බෝසතාණන් වහන්සේට මහල්ලෙකුගේ රූපය ඇහැගැටිච්ච වෙලාවේදී එතුමන් වහන්සේ කල්පනා කළා උපන්න සත්‍යෝ ජරාවට යන මමත් මේ විදිහට හැමදාම තරුණ වයසේ ඉන්නේ නැහැ. මමත් ජරාවට පත් වෙනවා නම් මේ ජීවිතයෙන් ඇති වැඩේ මොකද්ද? මේ තරුණකම හැමදාම තියෙන එකක් නෙමෙයි නං. මේක ජරාවෙන් කෙලවර වෙනකොට මගේ ජීවිතයත් මේ තියෙන ආඩ්‍ය භාවයේ පල්ලෙහාට වැටෙනවා. එතකොට මේ තියෙන සැප සම්පත් දැන් මේ විඳින ආකාරයට පරිහරණය කරන්න බෑ. ඇස් පේන්නේ නැතුව යනකොට, කන් ඇහෙන්නේ නැතුව යනකොට, අතපය වාරු නැත්තම් කොච්චර ලස්සන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී තිබ්බත් එයින් වැඩක් නැහැ නේද? මෙන්න මේ විදිහට බෝසතාණන් වහන්සේ කල්පනා කළා, නුවණින් සැලකුවා. තමන් වහන්සේගේ ජීවිතය ජරාවට පත් වෙනවා නම් මේ තරුණකම ජරාවෙන් කෙලවර වෙලා යනවා නම් මොකද්ද මේ ජීවිතය ඇති වැඩි? ඉතින් බෝසතාණන් වහන්සේ මේ දර්ශනය දැකලා බොහෝ දින ගණනාවක් මේ ගැන කල්පනා කළා, නුවණින් සැලකුවා. මේකෙන් මිදෙන්න ක්‍රමයක් නැද්ද කියලා. නමුත් උන්වහන්සේට මිදෙන්න ක්‍රමයක් හම්බුනේ නැහැ. මාස කීපයක් ওই විදිහට ගත වෙනකොට තමයි නැවතත් උයනට යනකොට බෝසතාණන් වහන්සේට ලෙඩ වෙච්ච මිනිස්සෙක් දකින්න හම්බ වුණා. ලෙඩ වෙච්ච මිනිස්සෙක් දැක්කහමත් බෝසතාණන් වහන්සේ කල්පනා කළා නිරෝගීකම ලෙඩවීමෙන් කෙලවර වෙනවා නම් මගේ ජීවිතයටත් ඕන වෙලාවක ලෙඩ දුක් පැමිණෙන්න පුළුවන්. එතකොට මේ තියෙන නිරෝගී සැපේ නැහැ. එහෙමනම් මේ නිරෝගී සැපේ නැති වෙච්චහම මේ විදිහන කම්සුව මේ ආකාරයට විඳින්න බෑ. මොකද එහෙමනම් ජීවිතය ඇති වැඩ. මේකින් ගැලවෙන්න ක්‍රමයක් නැද්ද? මිදෙන්න ක්‍රමයක් නැද්ද කියලා බෝසතාණන් වහන්සේ නුවණින් කල්පනා කළා. ඒ දුටු දර්ශනය මුල් කරගෙන දින ගණනාවක් මාස ගණනාවක් ওই විදිහට කල්පනා කළා. නමුත් මිදෙන්න ක්‍රමයක් හම්බුනේ නැහැ. ওই විදිහට දැන් මාස කීපෙන් කීපයට මේ විදිහේ දකින දර්ශන නිසා බෝසතාණන් වහන්සේට ජීවිතය ගැන විශාල කලකිරීමක් මේ වෙන විට ඇති වෙලා තිබුණා. තවත් මාස කීපයක් ගිහිල්ලා බෝසතාණන් වහන්සේ නැවතත් දවසක් උයනට යනකොට එතුමන් වහන්සේට දකින්න ලැබුණනේ මලසිරුරක් ඔසවාගෙන යනවා. ඉතින් එතුමන් වහන්සේ ඒ ගමන ඒ ගැනත් කල්පනා කළා. උපන්නා වූ හැම දිනාටම මරණේ උරුම නම් මටත් වෙන්නේ ඒ ටිකමයි. උපන්න හැම දිනාටම මැරෙන්න සිද්ධ වෙනවා නම් මේ ඉන්න කාලය තුල කම්සුව විඳලා ඔහේ කාල බීලා සැප විඳලා පමණක් ගත වෙන මේ ජීවිතයෙන් ඇති වැඩේ මොකද්ද? මේක තේරුමක් නැති ජීවිතයක්, මේකෙ මිදෙන්න ක්‍රමයක් නැද්ද කියලා කල්පනා කළා. ওই විදිහට තවත් මාස කීපයක් මේ ගැන කල්පනා කරා. උහම යනකොට තමයි තවත් මාස කීපයක් ගත වෙන තැනේදී හරියට බෝසතාණන් වහන්සේගේ වයස අවුරුදු 29ක් සම්පූර්ණ වෙලා 29ක් තිරිලා වෙසක් මුණ පොහොයටනේ 29 පිරෙන්නේ. 29 පිරිලා තවත් මාස දෙකක් ගෙවිලා ඇසල පුණු පොහොය උදාපත් වෙච්ච දවසේදී තුමන් වහන්සේට දකින්න ලැබුණා පැවිදි රුවක්. අන්න එතනදී කල්පනා වුණා, එහෙමනම් මේ ජීවිතය තුළ මේ සියලු දුකින් මිදෙන්න පුළුවන් ක්‍රමයක් සොයාගෙන යන එක තමයි උතුම් වෙන්නේ. විමුක්තියක් සොයාගෙන යන එක තමයි උතුම් වෙන්නේ. මේ මුළු මහත් ලෝකයාම දුකටපත් වෙලා සිටිනවා. නැවත නැවත ඉපදීමෙන්, වයසට යෑමෙන්, ජරා මරණවලට පත්වීමෙන්, ඒ හින්දා මේ දුකින් කොහොමද නිදහස් වෙන්නේ, දුකින් මිදෙන මගක් සොයාගන්නේ කොහොමද කියන උවමනාව ඇති වුණාර පැවිදිරුව දැකීමෙන් යන්න ඕන මාර්ගය පැහැදිලි වුණා. ඉතින් මෙන්න මේ විදිහට පින්වතුනි, අවුරුද්දක් පමණ කාලයක් තුල බෝසතාණන් වහන්සේගේ සිතේ සිද්ධ වෙච්ච පරිවර්තනයක් තමයි ධර්මයේ මේ සතර පෙර නිමිති දැකීම හැටියට සඳහන් වෙන්නේ. මේව එකපාරම දැක්කන මේ මාස කීපයෙන් කීපයට තමයි බෝසතාණන් වහන්සේ මේ දර්ශන දැක්කේ කියලා අටකථාදිහි සඳහන් වෙනවා. අවුරුද්දක විතර කාලයක් තුළ බෝසතාණන් වහන්සේගේ సంతානයේ චින්තනමය වශයෙන් විශාල පරිවර්තනයක් සිද්ධ වුණා. හිතීමේ පරිවර්තනයක් ඇති වුණා. හිතීමේ වෙනසක් ඇති වුණා. අන්නේ හිතීමේ වෙනස නිසා තමයි බෝසතාණන් වහන්සේ දුකින් මිදෙන මගක් සොයන්න ආරම්භ කළේ. ඉතින් ඇසල පුණු පොහෝ දවසේ පැවිදිරුව දැක්කයින් පස්සේ බෝසතාණන් වහන්සේට තේරුණා තමන් වහන්සේට යන්න ඕන සුදුසු මාර්ගය මොකක්ද? තවදුරටත් මේ දුකේ රැඳී ඉන්නවද නැද්ද කියන එක එදා තීරණය කළා. ඒ තීරණයට තවත් පහසුවක් වුණා තමන් වහන්සේගේ පුත්‍රවන රාහුල කුමාරයාණන්ගේ උත්පත්තිය. ඒක ඇහුවා විතරයි කල්පනා කළා තවදුරටත් මේ ජීවිතේට බැඳී ඉන්න සුදුසු නැහැ. තවදුරටත් බැඳුනොත් මට ගැලවෙන්න ක්‍රමයක් නැහැ. ඒකෙහිඳ අදම ගැලවී යන්න ඕන කියලා තමයි එදාම අබිනිෂ්ක්‍රමණය කළේ. බලන්න මේ තරුණයෙකුගේ හිතේ ඇතිවෙච්ච චින්තන විප්ලවයක්. ඒ චින්තන විප්ලවය නිසා තමයි පින්වතුනි ඊට 6 අවුරුද්දකට පස්සේ මේ ලෝකයට අවබෝධ කරගත යුතු සියලු ධර්ම මේ තාක් අවබෝධ කරගෙන උපතත් උපතින්ද හටගන්න සියලුම දුකත් අවසන් කරපු සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ. ඒ බුදුරජාණන් වහන්සේගේ ලෝකයට පහළ වෙච්ච නිසා තමයි අපි හැම දෙනාට ජීවිත පිළිබඳ මෙබඳු ඇත්තක් තියෙනවා කියන කාරණේ ශ්‍රවණය කරන්න ලැබුණේ. කියන්නේ ඒක නිසා මතක තියාගන්න ඕන, ජීවිතය ගැන අපි නුවණින් විමසීමක් කරන්නේ නැත්නම් කවදාවත් අපේ ජීවිතය තුළ පරිවර්තනයක් වෙනසක් ඇති වෙන්නේ නැහැ. කුමක් සඳහාද? දුකින් මිදීම සඳහා. කියන්නේ ඒක අපි හොඳට තේරුම් අරගෙන ඒ දුකින් මිදීම පිළිබඳව නුවණින් සලකන ක්‍රමය නැත්තම් පිළිවෙල ධර්මයේ තුලින් වටහා ගන්න ඕන, තේරුම් කර ගන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට පින්වතුනි, වෙසක් පුණු පොහෝ දවසේ ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත් දුක පිළිබඳව ලෝකයාට පැහැදිලි කළා. දුක හටගන්න හේතුව පැහැදිලි කළා. ඒ හේතුව නැති කිරීමෙන් ලැබිය හැකි විමුක්තිය පිළිබඳව පැහැදිලි කළා. ඒ විමුක්තිය ලබන මාර්ගය ප්‍රතිපදාව පිළිබඳව නිවැරදිව පැහැදිලි කළා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයාට අනුකම්පාවෙන් කළ යුතු අනුග්‍රහය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නොඅඩුවම සිද්ධ කළා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විසින් අපි හැමදෙනා දැන් කළ යුතු වෙන්නේ ඒ අනුග්‍රහය අපේ ජීවිතවලට ලබා ගන්න උත්සාහවන්ත වීමයි. ඉතින් අන්න ඒ සඳහා අපි ධර්මයේ නිතර හොඳට අහන්න ඕන, දරා ගන්න ඕන, ඒ අනුව ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න ඕන. ඒ ධර්මය අපේ ජීවිතයට බද්ධ කරගන්න ඕනේ නිරන්තරයෙන් මේ ධර්මය අපේ හදවතේ පවතිනක් කොට දකින්න ඕනේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දවසක් භික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනා කරමින් ඉන්නවා දුකින් මිදීම පිළිබඳව. නිවන පිළිබඳව විමුක්තිය පිළිබඳව ධර්ම දේශනා කරමින් ඉන්නවා. අන්න ඒ වෙලාවේදී භික්ෂුන් වහන්සේලාත් බොහෝම ඕනෑකමින් කන් යොමු කරගෙන හිත පිහිටුවාගෙන ඒ ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒ භික්ෂුන් වහන්සේලා එතකොට දුකින් මිදීමක් පිළිබඳ උවමනාවෙන්ම තමයි ධර්මයේ ශ්‍රවණය කළේ. අන්නේ උවමනාව අපේ ජීවිතවල තියෙනවද කියන එක අපි හොඳට නිරන්තරයෙන් බලන්න ඕන. ඇත්තටම අපට දුකින් මිදෙන්න ඕනද කියලා. දැන් තම තමන්ගෙන් මේ ප්‍රශ්නේ අහුවොත් එහෙම බොහෝ දෙනෙකුගේ පිළිතුරු විවිධාකාර වෙන්න පුළුවන්. විවිධාකාර වෙනවයි කියලා කියන්නේ දැන් සමහර කෙනෙක් දුකින් මිදෙන්න කැමති. හැබැයි දැම්මම නන් නෙමෙයි. නේද? මොකද ඒකට හේතුව දැන් දුකින් මිදුනොත් එහෙම, දැන් නිවන් දැක්කොත් එහෙම, දැන් පින්වම් පානුනොත් එහෙම, ගෙවල් දොරවල් වල ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඊට පස්සේ කල්පනා කරනවා දැන් ළමයින්ට යන කල දසාව මොකද? ලොකු පුතා රස්සාවක් කරනවා, නැත්නම් දුව බැඳලා නැත්නම් තව තව තිමුණු මොන හරි ගෙවල් වල ප්‍රශ්න තියෙනවානේ. ආවලා ඉන්නවා, මෙහෙවලා ඉන්නවා, යාව බලන්න ඕන, මෙයාව බලන්න ඕන. එතකොට ඉතින් ඔය වගේ දහසකුත් එකක් ප්‍රශ්න. අතින් අන්න ඒ වගේ. එතකොට ඒකෙන් පේන්නේ මොකද්ද? අපිට මේ දුක ගැන අවබෝධයක් හරියට ඇත්තෙත් නැහැ. දුකෙන් මිදෙන්න ඊතරම් උවමනාවකුත් නැහැ. අපේ හිතේ ඡායා මාත්‍ර හැඟීමක් තියෙන උතින් හැමදාම නම් මෙහෙම වයසට යමින් දිරමින් මැරමින් ඉඳලා ඕනේ නැහැ. ඉතින් කවදා හරි සංසාරයෙන් ගොඩමුණොත් හොඳයි කියන වගේ හැඟීමක් තියෙන. නමුත් අපිට එහෙම තද බල උවමනාවක් වහවහ ඇති වෙන්නේ නැහැ. ඉතින් එතකොට ඒ තාක්කල් බය වෙන්න දෙයක්වත් නැහැ. එහෙම තද බල උවමනාවක් ඇති වෙන්නේ නැත්නම් ඒ තාක්කල් දුකින් මිදීමක් වෙන්නේත් නැහැ. තේන්නාද? ඒ තාක්කල් තියෙන කොහොම යත හැකියි. ඉස්සරහට දදා යත හැකියි. ඒක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ. අර සාමාන්‍ය කතාවටත් කියනවනේ රාසය දක්වනකොට අස්වාරෝහකයා මේ කෙවිත කැරට්ටලයක් අල්ලලා ඉස්සරහින් අල්ලනවලු අස්සයට බේන්නේ. හරිද? එතකොට හැම වෙලෙම කැරට්ටලේ කොහෙද තියෙන්නේ? ඉස්සරහා. හරි. ඉතින් ඉස්සරහින් තියෙන කැරට්ටලේ අල්ලන්න මේ අස්සයක් දුවනවා. ඉතින් දිගටම දුවනවා. හරිද? ආන් මේ වගේ එකක් තමයි දැන් බොහෝ දෙනෙකුට මේ දුකින් මිදීම සම්බන්ධයෙන් තියෙන්නේ. හරිද? ඉතින් දැන් තම තමන් මේක හිතා ගන්නවා. ඉතින් මේ ජීවිතේ නම් ඉතින් මේ වැඩේ කරන්න අමාරුයි. ඉතින් අපිට බෑනේ මේ ගෙවල් දොරවල් වල ප්‍රශ්නයි ළමයින්ගේ ප්‍රශ්නයි. ඉතින් මේවා තියාගෙන ඉතින් මේවා කරන්න බෑනේ. දැන් එතකොට ඉතින් හැම වෙලේම මේ දුකින් මිදෙන එක මේ ජීවිතේ නෙමේ ඊළඟ ජීවිතේ. දැන් ඊළඟ ජීවිතේට ආවන් පස්සේ ඈ ඒක ඊටත් පස්සේ ජීවිතේ. හරි. දැන් ඔහොම දැන් අපිට කොච්චර කල් එන්න එන්න සිද්ධ වෙලාද? බෝසතාණන් වහන්සේ බලන්නකෝ. බෝසතාණන් වහන්සේ මීට 20 අසංකේය කල්පලක්ෂයකට ඉස්සෙල්ලා හරිද මනෝ ප්‍රනිධානයෙන් පටන් ගත්තේ. ඒ කියන්නේ මේ සම්බුද්ධත්වයට පත් වෙලා මේ ලෝකයව දුකින් මුදවා ගන්න තියෙනවා නම් හොඳයි කියලා 20 අසංකේය කල්පලක්ෂයකට ඉස්සෙල්ලා හිතක් පහල කරගත්තේ. එතකොටත් අපි මේ සංසාරේ අපි හැමදෙනාම ඉඳලා තියෙනවා. මමත් ඉඳලා තියෙනවා, මේ අයත් ඉඳලා තියෙනවා. හරි. දැන් ඊට පස්සේ බෝසතාණන් වහන්සේ කල්පලක්ෂ ගණනාවක් මනෝ ප්‍රනිධාන වාක් ප්‍රනිධාන වශයෙන් පාරමී ධර්මයන් සම්පූර්ණ කරගෙන ඇවිල්ලා දීපංකර බුදුරජාණන් වහන්සේගේ නියත විවරණ ලබා ගන්නකොටත් එතකොටත් ඉතින් අපි මේ සංසාර චක්‍රේ කොහේ කොහේ හැදිලා ඉඳලා තියෙනවනේ. බල්ල කපුට වෙලා ඉඳලා තියෙනවනේ. හරිද? ඉතින් බෝසතාණන් වහන්සේ නියත විවරණත් ලබා ගත්තා. නියත විවරණ ලබාගෙන එතනින් ඉඳන් සාරාසංගේ කල්පලක්ෂයක් සම්පූර්ණ කරගෙන පැමිණිලා මීට අවුරුදු 2000 ගානකට ප්‍රථමී සම්මා සම්බුද්ධත්වයටත් පත් වෙලා තමන් වහන්සේගේ සියලු දුකත් අවසන් කරගෙන තමන් වහන්සේගේ ජාති ජරා මරණ ආදී සියලුම දුක් නැවත හට නොගන්න ආකාරයට අභාවයටත් පමුණුවලා ලෝක සත්‍යයට දුකින් මිදෙන මගක් කියා දීලා බුද්ධ කෘත්‍යය සම්පූර්ණ කරලා පින් වම්පා වදාරලා 2557 වෙනි සම්බුද්ධ වාසයත් එළඹුණා. හරි. එතකොට බලන්න දැන් මේකෙදී බුදුපාව ප්‍රාර්ථනා කරපු බෝසතාණන් වහන්සේ ජය අරන් තියෙනවා. අපට තාම මේ වැඩේ අවසන් කරගන්න බැරි වුණා. මොකද ඒකට හේතුව අපි හැම වෙලේම අර කැරට් අල්ලේ ඉස්සරහින් අල්ලගෙන ඉන්නේ. තේරුණාද? ඉතින් ඒකෙන් හින්දා අපි මේ දුකින් මිදීම කියන කැරට් අල්ලයත් හැම වෙලේම ඉස්සරහින් තමයි තියලා තියෙන්නේ. අපි ඉතින් හැමදාම ඒක දැන් අද නම් බෑක ඊළඟ සැරේ බලමු කිය කිය ඉස්සරහට කල්ගදා ගත කරන. ඉතින් මේ ජීවිතේ බැරි වුණොත් අපි හිතන ඉතින් මේ ජීවිතේ බැරි වුණොත් ඊළඟ ජීවිතේවත් බැරියයි. ඒ ජීවිතයටපත් උනායින් පස්සේ අපි හිතන ඒ ජීවිතේ බැරි වුණොත් ඊට පස්සේ ජීවිතේවත් බැරියයි ඕමෝමෝමෝ කිය. එතකොට බලන්න දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලය ගණන් ගත්තාම බුදුරජාණන් වහන්සේලා 24 නමකුත් ලෝකේ පහළ වෙලා බුද්ධ කෘත්‍යය සිද්ධ කරලා පින්වම් පාවදාලා නේද? ඉතින් එතකොට ඒ එක අවස්ථාවකදීවත් අපට අපේ දුක් අවසන් කරගන්න බැරි වුණා නම් තව බුදුරජාණන් වහන්සේලා කී නමක් පහළ විය යුතුද කියලා කල්පනා කරන්න වටිනවා. තේරුණාද? ඉතින් අන්න එහෙම හිතන්න ඕන අපේ ප්‍රමාදය, අපේ අනුවන බව, අපේ අවිද්‍යාව කොච්චර බලවත්ද. මොකද හිතෙන්නේ මේ ඇත්තන්ට නේද? අපට මේ දුක අවබෝධ කරගන්න බැරි වීම කියන එක කොච්චර ලැජ්ජාවට කාරණාවක්ද. ඉතින් මෙච්චර මේ බුදු ලෝකයේ පහළ වෙලා මේ දුක ගැන කියා දෙනවා. ඉතින් අපට මේක තේරෙන්නේ ඒකනේ මේ ප්‍රශ්නේ නේද? දුක ගැන තේරෙනවා නම් අපට දුකින් මිදීමේ උවමනාවක් ඇති වෙනවානේ. ඉතින් ඒක ගැන හිතන්න ඕන. අපට මේ දුකින් මිදීමේ උවමනාවක් නැති දුක ගැන අපට හරියට තේරෙන්නේ නැති නිසා, අවබෝධ නොවන නිසා කියන එක තේරුම් ගන්න ඕන. ඉතින් මේ දුක ගැන අපට අවබෝධ නොවෙන්නේ තව පැත්තකින් මොන හේතුවක් නිසාද? අන්න හරි. දුක සැප හැටියට වර්ධවාගෙන ඉන්න හින්දා. දැන් මේ අය අහලා තියෙනවානේ සුප්පාවාසා දේවියගේ කතාවනේ. එතනදී භාග්‍යතුන් වහන්සේ බොහොම ලස්සන දාන ගාතාවක් වදාලා මේ දුක සැප හැටියට දැකීම පිළිබඳව අහලා තියෙනවාද? භාග්‍යතුන් වහන්සේ වදාළ අසාතං සාත රූපේන පිය රූපේන අප්පියං දුක්ඛං සුඛස්ස රූපේන පමත්ත මතිවත්තති. අසාතං සාත රූපේන මිහිරිදේ මිහිරි විදිහට තමයි විශ්වලාගෙන ඉන්නේ. පිය රූපේන අප්පියං අප්‍රියදේ ප්‍රිය හැටියට විශ්වලාගෙනයි පැමිණෙන්නේ. දුක්ඛං සුඛස්ස රූපේන දුක එන්නේ සැප හැටියට විශ්වලාගෙන. පමත්ත මතිවත්තති ප්‍රමාදයට පත්විච්ච කෙනාව මුලාවට පත් කරගන්නවා, යට කරගන්නවා. භාග්‍යතුන් වහන්සේ මෙහෙම වදාළේ මේ පින්වතුන් අහලා දන්නවා ලාභීන් අතරගතන්පත් සීවලී මහරහතන් වහන්සේගේ මෑණියන් මුල් කරගෙන. සීවලී මහරහතන් වහන්සේගේ මෑණියන් සුප්පාවාසා දේවිය ධර්මය අවබෝධ කරපු සෝතාපන්න ආර්ය ශ්‍රාවිකාවක්. මෙතුමියගේ කුසේ තමයි සීවලී කුමාරයා පිළිසිඳ ගත්තේ. මෙතුමියත් මේ පුත් කුමාරයාත් පෙර ජීවිතයකදී රජකම් කරනකොට නගරයක් වටලලා අවුරුදු 7ක් ඒ නගරේ වැසියන් හිර කරගෙන දුකට පමුණුවලා තිබිච්ච අකුසල කර්මයේ හින්දා මේ අම්මටත් පුතාට දෙන්නටම ලොකු දුකක් විඳින්න සිද්ධ වුණා. මොකද්ද දුක? දරුවා ලැබෙන්නේ නැතුව අර අම්මට සිද්ධ වුණා අවුරුදු 7ක් දරු ගැබ දරාගෙන ඉන්න. ඒ කාලෙතින් අද වගේ සැත්කම් පහසුකම් නැති යෝගයක් නේ. ඒක නිසා අර කර්ම විපාකය අවුරුදු 7ක් දරාගෙන ඉන්න උනා. අර දරුවත් බිහි වෙන්නේ නැහැ අවුරුදු 7ක් යනකම් බිහි වුණේ නැහැ, මැරෙන්නෙත් නැහැ බඩු. හරිද? ඉතින් අර අම්මා බොහොම අමාරුවෙන් අවුරුදු 7ක් අර දරුගැබ පරිහරණය කරගෙන ජීවත් වුණා. අන්තිම දවස් 7 උග්‍ර වේදනාවක් ඇති වුණා. මොකද ඒකට හේතුව ඒ අන්තිම දවස් 7ේ දවස් 7ක් කලින් ජීවිතේදී ඒ මෞ රාජ දේවියත් පුත්‍ර කුමාරයාත් කියන මේ දෙන්න කලින් ජීවිතේ තම්මයි පුතයි වෙලා ඉඳලා තියෙන්නේ. මේ දෙන්නා මොකද කරේ? අර නගරේ වටලලා මිනිස්සෙන්ට වතුර ටිකක් දර කෑල්ලක්වත් හොයාගන්න බැරි වෙන්න දවස් 7ක් සම්පූර්ණ මුළු නුවරම කිසිම කෙනෙකුට එළියටවත් යන්න බැරි වෙන්න හිර කරගෙන හිටියා. ඒකෙහිඳ අන්තිම දවස් 7 උග්‍ර වේදනාවක් ඇති වුණා. ඒකට අවුරුදු 7කුත් දවස් 7ක් මේ විදිහට මේ අම්මටත් පුතාටත් බොහොම දුකක් විඳලා තමයි අන්තිමට දරුවට බිහි වෙන්න සිද්ධ වුණේ. ඉතින් දරුවා බිහි වුණායින් පස්සේ කොච්චර දුකක් විඳලා හරි දරුවා ලැබුණානේ. ඉතින් අම්මට බොහොම සන්තෝෂයි. ඉතින් ඒ අන්තිම දවස් සතේ හැබැයි ඒ අම්මා ධර්මයේ අවබෝධ කරපු කෙනෙක් නිසා තමයි ධර්මයේ ගුණ සිහි කරමින් දුක් වේදනා ඉවසා ගත්තේ කියන එක සඳහන් වෙන. යම් නුවණින් කල්පනා කරනවා නේ බලන්න මේ වගේ දුකක් නැතිකරන්න ධර්මයේ දේශනා කරපු බුදුරජාණන් වහන්සේ ඒකාන්තේම සම්මා සම්බුද්ධයි. දැන් ඒ අම්මට පේනවනේ තේරෙනවනේ අද්දකීමේම සෝතාපන්න විචාරය ශ්‍රාවිකාව මේ දුක කියන එක කොච්චර දරුණුද කියන එක. ඉතින් එතුමිය කල්පනා කරනවා මේ දුකෙන් මිදෙන්නේ බුදුරජාණන් වහන්සේ අපට ධර්මයේ දේශනා කළේ ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ඊළඟට මේ වගේ දුකක් නැති නිවන ඒකාන්තයෙන්ම සැපයි උතුම්. ඊළඟට මේ දුක නැතිකරන්න උත්සාහවන්ත වෙන ආරි මහා සංඝ රත්නේ ඒකාන්තයෙන්ම සුපටිපන්නයි කියලා මේ විදිහට බුද්ධ රත්නේහි සංඝ රත්නේහි නිවනේහි උතුම් බව සිහි කරමින් තමයි එතුමිය මේ දුක් වේදනා බිඳ දරාගත්තේ. ඉතින් ඔහොම ඉඳලා දරුවා ලැබුණායින් පස්සේ මෙතුමියට දැන් බොහෝම බලවත් ප්‍රීතියක්. ඊට පස්සේ මෙතුමිය යෝජනාවක් ගෙනාවා ස්වාමි පුත්‍රයාට. අපි දවස් 7ක්ම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දානි දෙමු. කියලා ඉතින් ඔන්නෝ විදිහට භාග්‍යතුන් වහන්සේටත් මහා සංඝ රත්නයටත් ආරාධනා කරලා දවස් 7ක් දානි දුන්නා. දවස් 7ක් දානි දුන්නා කියලා සඳහන් වෙන්නේ මේ සීවලි කුමාරයාට දවස් 11ක් වෙච්ච තැනේ හිටන් තමයි දානි දෙන්න පටන් ගත්ත කියලා අට කතාවේ සඳහන් වෙන්නේ. ඉතින් ওই විදිහට දවස් 7ක් දානි දීලා 7 වෙනි දවසේ අර අම්මා මොකද කළේ සුප්පාවාසා දේවිය දැන් ඉතින් අවුරුදු 7ක් කුසේ වැඩිච්ච මේ දරුවා ඒ වෙනකොට ඉතින් දවස් කීපයක් වුණාට දරුවාට දැන් ඇවිදින්න පුළුවන් කතා කරන්න පුළුවන් මොකද දරුවා මෝරලානේ. අතින් මෙතුමිය දරුවව එක්කගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේටත් වන්දනා කරවල පිළිවෙලින් අග්‍ර ශ්‍රාවක මහරහතන් වහන්සේලාගෙන් ඉඳන් වැඩ හිටපු මහා සංඝ රත්නයට වන්දනා කෙරෙව්වා. ඉතින් ඔය අතරතුරේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දරුවගෙන් ඇහුවා දරුව කොහමද මව කුසේ හිටපු කාලේ කියලා. අනේ ස්වාමීනි ලේ කලයක් අසහිර වෙලා හිටියා වගේ මහා දුකක් වින්ද කිව්වා අවුරුදු 7ක් තිස්සේ. ඉතින් දැන් මේ දෙබස අහන් ඉන්නකොට දැන් අර අම්මට මතක් වුනේ මේ දරුවා කියපු මේ වචනේ නෙමෙයි. කියන්නේ ලේ කාලයක් ආසේ අවුරුදු 7ක් ඉර වෙලා හිටියා කියපු එක නෙමෙයි. මේ අම්මා කල්පනා කළා අනේ බලන්න මගේ මේ දුකසේ බිහි කරපු පුත් කුමාරයා ධර්මසේනාපති සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්ක නේද මේ කතා කරන්නේ කියලා දැන් අම්මට හරි දරු ස්නේහයක් ඇති වුණා. භාග්‍යතුන් වහන්සේ මේ සියල්ල බුදු ඇසින් බලාගෙන හිටියා. මේ සිද්ධ වෙන සියල්ලම භාග්‍යතුන් වහන්සේ මහා කරුණාවෙන් බලාගෙන ඉන්නවා. බලන්න මේ උපත කියන එක මෙච්චර දුකක් වුණාට සෝවාන් වෙලා හිටියත් අර සුප්පාවාසා දේවියට ඒක අමතක වුණා. කොතනදිද අමතක වුණේ? ගොඩක් අම්මලාට සියලු දුක් අමතක වෙනවා දරුවෙක්ගේ හිනාව දැක්ක හැටි. ඉතින් මේ අම්මටත් උනේ ඒක තමයි. දරුසුරතල් දැක්ක හැටි අර ඔක්කොම දුක් ටික අමතක වුණා. දැන් මේ සුප්පාවාසා දේවි ඉතින් මේ මවවරු දන්නවා උපත කියන එක කොච්චර දුක් සහිත දෙයක්ද කියන එකනේ නේද? දරුවෙකුගේ උපතක් කියන එක කොච්චර දුක් සහිත දෙයක්ද? සමහරවිට තමන්ගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්, දරුවගේ ජීවිතේ නැති වෙන්න පුළුවන් නේ. ජීවිතයත් මරණයත් අතර තමයි අපි උපත කියන එක උරුම කරගන්නේ. ඉතින් දැන් එහෙම ලැබිච්ච දරුවා දරුසොරතල් පානකොට ජාති දුකත් අමතක වුණා, ජරා දුකත් අමතක වුණා, මරණ දුකත් අමතක වුණා. සෝවාන් වෙච්ච ආර්ය ශ්‍රාවිකාවකට එහෙමනම් මේ හුතග්ජනම්මලට කොහොම ඇද්ද කියලා මට හිතෙන වෙලාවට නේද බලන්න. ඉතින් මේ සංසාරේ තියෙන අනතුරු කියන එක මේ අනෝබෝධය තුළ තියෙන අනතුරු නෝක. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේදී සුපාවාසා දේවියගේ හිතත් දරු ස්නේහයෙන් යට වෙලා ගියා කියලා දැක්කහම භාග්‍යතුන් වහන්සේ ආව සුප්පාවාසාවිනි මේ වගේ තවත් දරුවෝ ලබන්න කැමතිද කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේ වචනයක් ගන්න මේම ඇහුවේ. සුප්පාවාසා දේවියටත් මේකේ අගක් මුලක් අවබෝධ වුණා ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ඇයි මෙහෙම අහන්නේ කියලා. අනේ ස්වාමීනි මේ වගේ දරුවෝ ලැබෙනවා නම් 7 දිනක් වුණත් කවන්නේ නැහැ කියලා. බලන්න දැන් එක දරුවෙක් බිහි කරගන්න අවුරුදු 7කුත් දවස් 7ක් මාරාන්තික දුක් වේදනා වින්ද අම්මට තව දරුවෝ 7 දිනක් වුණත් මෙහෙම ලැබෙනවන කවක් නැහැ කියලා හිතෙනවා. ඔන්න බලන්න මේ අවිද්‍යාවේ කියන එකේ බරපතලකම. ඒකටම මේ කතාවේ කියන්න බලන්න මේ අපි තුල දෙන අවිද්‍යාව. ඉතින් දැන් අපි හැම දිනාම නිරයේ කොච්චර දුක් විඳලා තියෙනවා. දැන් ඔබට ඒක මතකයි. හරි. තිරිසං අපායේ බල්ල බලල්ලු වෙලා ඊළඟට නයි පොළොංගු වෙලා මැරුම් කාලා දුක් විඳලා කොච්චර දුක් විඳලා තියෙනවද? ප්‍රේත ලෝකවල කොච්චර දුක් විඳලා තියෙනවද? මනුස්ස ලෝකේ අඳකොළු බිහිරන් වෙලා ආය ගන්න බැරුව මල මුත්‍ර පොඩි අවුරුදු ගණන් දුක් විඳලා ඊළඟට මේ විසංකොට වල උම්මාත්තක වෙලා කොච්චර දුක් විඳලා තියෙනවද? අපිට ඒකක්වත් ගාණක් නැහැ මේ සංසාරේ නේද? එහෙම හිටියද කියලාවත් ගාණක් නැහැ. හිටියා වුණත් අපි කියන්නේ නැහැ ලැජ්ජාවට. නේද? ඒ වගේ එකක් තියෙන්නේ. ඉතින් අන්න ඒ මුලාව තුළ මොකද වෙන්නේ? අපිට මේ දුක පිළිබඳ අවබෝධය යටපත් වෙලා යනවා. එන්නේ නැහැ. ඒක මතුවෙලා එන්නේ නැහැ. අවබෝධ වෙලා එන්නේ නැහැ. ඉතින් දුක පිළිබඳ අවබෝධය ඇති නොවනකොට දුකින් මිදීමක් අපට උවමනා වෙන්නේ නැහැ නේද? අදහෙට. ඉතින් ඒක දැන් මේ ජීවිතේ නැතුවට කමක් නැහැ. ඊළඟ ජීවිතේත් පුළුවන් වුණොත් බලනවා. එහෙම නැත්නම් ඒකෙත් ඉතින් එහෙම නැතුවටම කමකුත් නැහැ ඉතින් කියලා. ඔහොම මේක දැන් ඉස්සරහට තල්ලු වී යනවා. මේ තල්ලු වෙලා ගිහින් තමයි බුද්ධ ශාසන ගානක් පහ වෙලා ගිහින් තියෙන්නේ. ඉතින් ඒක මේ අයට විතරක් නෙවෙයි මටත් වෙච්ච වැරද්ද තමයි. හරි. ඉතින් අන්න ඒ ගැන අපි හොඳට හිතන්න ඕන මීට වඩා. දැනට අපි හිතනවට වඩා මීට වඩා අපි හොඳට නුවණින් කල්පනා කරන්න ඕන. හොඳයි, දැන් එහෙම අපි ප්‍රමාද වෙලා අර කැරට්ටලේ දික් කරනවා වාගේ දුකින් මිදීම අපි තව තිරතුරටත් ඉස්සරහට තල්ලු කරලා මේ සැරිත් වැරදුනොත් ඊළඟ ජීවිතේ අපට මනුෂ්‍ය ජීවිතයක්ම ලැබෙයි කියලා විශ්වාස කරන්න පුළුවන්. එහෙම විශ්වාස කරන්නත් බෑ. ඊළඟට ඒ වෙනකොට බුද්ධ ශාසනයේ කොයි විදිහේ තත්ත්වයක පවතීද කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. බුද්ධ ශාසනයේ පවතිනවා, තව කාලයක් පවතිනවා. නමුත් ඉතින් දැනුත් තියෙන අර්බුද මහත් රාශියක් මැද්දෙන්නේ නේද? අතින් එතකොට කොයි විදිහේ තත්ත්වයක් තියෙයිද අපිට දුකින් මිදෙන්න මගවත් කියා දෙන්න සත්පුරුෂයෙකු තුමෙක් හම්බ වෙයිද? පොත්පත්වල තියෙනවා. ඉතින් පොත්පත්වල තිබ්බට ඉතින් මේක පැහැදිලි කරලා දෙන්නත් ඉන්නයි නේද? ඉතින් ඔන්න ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා අපිට හිතන්න මේ දුකින් මිදීමේ අවස්ථාව ගැන, ලැබිච්ච අවස්ථාව ගැන. ඉතින් ඔන්න ඔය කාරණේ මුල් කරගෙන භාග්‍යතුන් වහන්සේ අර සුප්පාවාසා දේවියටත් දරුසරතල් බලනකොට දුකාමතක වෙලා ගියා නෙව කියලා උදාහරණයක් වදාලා, අසාතං සාත රූපේන අමිහිරි දේන්නේ හරියට මිහිරි ස්වරූපයෙන්. අවුරුදු 7ක් වින්ද දුක දැන් අර දරුසරතල් වල මිහිරේ වැහිලා ගියා. පිය රූපේන අප්පියං, අප්‍රිය දේ තමන් කරා ළඟා වෙන්නේ ප්‍රිය හැටියට වෙස්වලාගෙන. දුක්ඛං සුඛස්ස රූපේන, දුක එන්නේ සැප විදිහට වෙස්වලාගෙන. පමත්තමති වත්තති, ඉතින් මෙන්න මේකින්ද ප්‍රමාද කෙනා තව තවත් සංසාරෙටම වැටෙනවා. ඉතින් දැන් ඔන්න අපිට වරදින්න පුළුවන් තැන් ගැන හොඳට අපි අවධානයෙන් ඉන්න ඕනේ කිවි ඔන්න ඔය කාරණේ නිසායි. මේ ප්‍රමාදයට අහු වෙන්න දෙන්න අරකයි හිත. ඉතින් ඒ හැම වෙලාවකම අපි ධර්මයේ තුලින් හිත අවදිමත් කරගෙන දුක හැටියටම තේරුම් ගන්න ඕනේ. මේ සසර තියෙන භයානකකම ඒ හැටියෙම දකින්න මහන්සි ගන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා පිරිසකට මේ දුකේ මිදීම ගැන ධර්ම දේශනා කරමින් හිටියා. දැන් මේ අය ඉඳන් කිව්වා අපට මේ දුක වැහිලා යනවා දුක සැප හැටියට ගැනීමෙන් කියලා. ඉතින් එතකොට මේ සැප තුල තියෙන්නේ තව විදිහකින් කියනවා නම් මමත්වයේ පිළිබඳ මුලාවයි. මමත්වයේ හින්දානේ අපට මේ සැපය බදා ගැනීමේ උමනාවක් තියෙන්නේ නේ. ඇත්ත පැත්තකට දාලා අපි සැපේ බදා ගන්නෙ මමත්වයේ නිසායි. ඉතින් මේ මමත්වයෙන් වැසී යෑමේ හින්දා අපට දුක අවබෝධ වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලා පිරිසට නිවන පිළිබඳව ධර්ම දේශනා කරමින් ඉන්න අවස්ථාවකදී මාරදිව්‍ය පුත්‍රයාට පෙනී ගියා මේ ස්වාමින් වහන්සේලා හොඳට ඇස්කම් යොමු කරගෙන, මේ අවධානය යොමු කරගෙන භාග්‍යතුන් වහන්සේ කෙරෙහිම සිත පිහිටුවාගෙන බණ අහනවා. මෙහෙම බණ ඇහුවොත් මේ ස්වාමින් වහන්සේලාට දුක අවබෝධ වෙලා හිත දුකින් නිදහස් වෙනවා, නිවනටපත් වෙනවා. එහෙනම් මේක මේ අවධානයේ බිඳලා මේක නැති කරන්න ඕන, මේ දුකින් මිදෙන අවස්ථාව නැති කරන්න ඕන කියලා මාරදීව පුත්‍රයා කල්පනා කළා. මාරදීව පුත්‍රයා මොකද කළේ? ගොවියෙක්ගේ වේශය අරගෙන ලොකු නගුල් කඳකුත් කරේ තියාගෙන දැන් මේ ස්වාමින් වහන්සේලා බණහමින් ඉන්න තැනට පැමිණියා. පැමිණිලා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා, ශ්‍රමණයන් වහන්ස මගේ හරක් එහෙම දැක්කද කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ ගොවියෙක් නෙමේ, ගොවියෙක්ගේ වේශයෙන් පැමිණි මාරදීව පුත්‍රයා කියලා. ඒකම භාග්‍යතුන් වහන්සේලා දැන් එතකොට බලන්න අර භික්ෂුන් වහන්සේලගේ අවධානය බිඳෙනවානේ නේද? දැන් හොඳට අපි කියමු ධර්මය පිළිබඳ හිත යොමු කරගෙන ජීවිතය පිළිබඳ නිවැරදිව අවබෝධ කරගෙන පැමිණියා නම් මේ ඇති වෙන සංවාදී හිඳ සම්පූර්ණයෙන් මේක වෙනස් වෙලා යනවා. භික්ෂුන් වහන්සේලාත් බලන මේ මොකද්ද මේ වෙන්නේ කියලා. ඒකයි මාරයට ඕනේ කලේ. ඒගමන මේ ගොවියාගේ වෙසින් ඉන්න මාරදීව පුත්‍රයාට භාග්‍යතුන් වහන්සේ දන් කිව්වා, පාපී ඔබට මොන හරක්ද හරක්ගෙන් ඇති වැඩේ මොකද්ද ඔබට කියලා. ඒගමන මාරදීව පුත්‍රයා ඉඳන් කියනවා, මම මේව සමන චක්කුස ශ්‍රමණයන් වහන්සේ, ඔය ඇහැ මගේමයි, මම රූප මගේ, හැට පේන රූපත් මගේමයි, ඊළඟට ඇහැට ඇහින් රූප දැනගන්නා සිත්, එයා සම්බන්ධ හැම දෙයක්ම ඌවත් මගේමයි, කන නාසය දිව ශරීරය මනස ඒවට යොමු වෙන අරමුණු, සිතින්ගේ අරමුණු දැන ගැනීම වශයෙන් පහළ වෙන සිත්, ඒ වගේම වේදනා සංඥා සංස්කාර ආදී අවශේෂ චෛතසික ධර්ම මේ ඔක්කොම මගේමයි කියලා. හරි. ඉතින් භාග්‍යතුන් වහන්සේ තේ වේලාවේදී මාරදීව පුත්‍රයාට පැහැදිලි කළා, ඔව් ඔව් මේ හැම දෙයක්ම ඔබේම තමයි. ඔය ඇහැ කන නාසය දිව ශරීරය මනස ඔක්කොම ඔබට අයිති දේවල්. ඒ වගේම ඇහැට පේන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, මනසට අරමුණු වන දේවල්, ඊළඟට ඒ අරමුණු දැනීම වශයෙන් පහළ වෙන සිත්, ඊට අදාළ චෛතසික ආදී මේ සියල්ලම මේවා අයිති ඔබටමයි. මේ සියල්ලම අයිති ඔබටමයි. හැබැයි යම් තැනක ඔය එකක්වත් නැද්ද, ඔබට එතනට යන්න පුළුවන් කමක් නැහැ. නැති තැන මොනවාද? ඇහැ කන නාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම, මේවා නැති තැන නිර්වාණ ධාතුවයි. අන්න එතනට ඔබට යන්න පුළුවන් කමක් නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ මාරදීව පුත්‍රයාට වදාලා. ඉතින් දැන් ඒකිනුත් පැහැදිලි වෙනවා. එහෙමනම් දැන් අපි මේ තමන්ගේ කියලා මගේ කියලා මුලාවටපත් වෙලා වරදවා හිතාගෙන ඉන්න මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම, ඊළඟට ඒ අරමුණු දැනගන්නා සිත්, ජීවිතයට අදාළ අනෙක් හැම දෙයක්ම භාග්‍යතුන් වහන්සේ කාට අයිති හැටියටද අදාළ? මාරයාට අයිති දේවල්. එතකොට දැන් මාරයාට අයිති දේවල් තමයි අපි හිතාගෙන ඉන්නේ කොහොමද? ආන්න. එතකොට දැන් අපි ඉන්නේ කොයි පැත්තේද? මේක තමයි. දැන් අපි ඉන්න පැත්ත පේනව නේද? ආන්න. හරි. ඉතින් ඒකෙින්ද දැන් හැමදාම අපිට මාරයාත් එක්ක තමයි ඉන්න වෙලා තියෙන්නේ. ඒකෙින්ද දැන් තමන් තීරණය කරගන්න ඕන පැත්ත මාරු කරගන්නවද, තව දුරටත් ඒ පැත්තෙම ඉන්නවද කියන එක. ඉතින් තමන්ට කැමති පැත්තත් තීරණය කරගන්න පුළුවන්. ඒකට කිසිම බලකිරීමක් නැහැ බුදුරජාණන් වහන්සේගේ. තේන්නා. ඉතින් ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ මේ ලෝකයේ පහළ වෙච්ච අසහාය සාස්ත්‍රුන් වහන්සේ වෙන කාටවත් බල කරන්නේ නැහැ. උඹලා මේ දුක අවබෝධ කරගනින්නා, දුකින් නිදහස් වෙයලා මා ළඟට වරින්නා කියලා භාග්‍යතුන් වහන්සේ කිසි කෙනෙකුට බලකිරීමක් නැහැ. භාග්‍යතුන් වහන්සේ වදාළනේ, ඒතු විඤ්ඤෝ පුරිසු අසටෝ අමායාවි. සත කපටකම් නැති. අවංකව දුකින් මිදෙන්න ඕන කෙනෙක් තමන් වහන්සේ වෙත පැමිණේවා. අහම අනුසාසාවි. තථාගතයන් වහන්සේ එයාට තමන් වහන්සේ අවබෝධ කරගත්ත නිවැරදි සත්‍ය කියාවෙනවා. එච්චරයි තියෙන්නේ. එතකොට ඒක තමන්ගේ ජීවිතයට ගලපා ගන්න තමන් සමත් වෙන්න ඕන. ඉතින් තවදුරටත් ඒකනේ වදාළේ. තුම්හේහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගත පටිපන්නා පමොක්ඛන්ති ජායිනෝ මාර බන්ධන. මේ දුකින් නිදහස් වෙන්න ගන්න උත්සාහය ඔබ ඔබලාම කරගන්න ඕන. අක්ඛාතාරෝ තථාගත බුදුරජාණන් වහන්සේට පුළුවන් යන පාර කියා දෙන්න විතරයි. පටිපන්නා පමොක්ඛන්ති, ඉතින් හරියට පාරේ ගියොත් දුකින් මිදෙන තැනටයි යන්නේ. ජායිනෝ මාර බන්ධන, ඉතින් තමා සමති විදර්ශනා වදාගෙන මේ මග හරියට ගියොත් මායාවේ බන්ධනේ නිදහස් වෙන තැනටයි යන්නේ. ඉතින් මෙන්න මේක අපි සිහි කරන්න ඕන විශේෂයෙන් මේ වෙසක් සමයේ. මොකද භාග්‍යතුන් වහන්සේ වෙසක් පුණු පොහොව දවසේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණායි කියලා කියන්නේ මේ මාර බන්ධනේ සම්පූර්ණ නිදහස් වෙච්ච එක. තේරෙනවා. ඉතින් මේ මාර බන්ධනේ තරම් ඊ තවත් දැඩි බන්ධනයක් නැහැයි කියලායි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඇයි? දැන් මේ හැම දෙයක්ම මායයට අයිති නක්. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස මේවා මායයට අයිති නක්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, හිතට අරමුණු වන දේවල් මේවා මායයට අයිති නක්. රූප දැනගන්නාසිත, ශබ්ද අහනසිත, ගන්ධ සුවඳ රස පහස ලබනසිත, හිතනසිත මේ ඔක්කොම මායයට අයිති නක්. දැන් මේකනේ අපිට කඩා ගන්න බැරි බන්ධනේ අපි දැන් අහුවෙලා ඉන්නේ මේකට. මේ දැන් මේ අයගේ කිවල් දොරවල් කියලා වදු පිට දේවල හරි ධානේ වස්තුව කියලා දූ දරුවන් කියලා මොනවා හරි තියෙන දෙයක් කියලා අහුවෙලා ඉන්නේ ওই ටිකටනේ. ওইට වඩා දෙයක් තියෙනවා. දැන් ඕකමනේ කඩා ගන්නත් බැරි, අත්හැර ගන්නත් බැරි, මිදෙන්නත් බැරි, එපා වෙන්නේත් නැත්තේ. තේරෙනවද? ඉතින් බලන්නතර මේ මාර බන්ධනේ කියන එක කොච්චර බලවත්ද කියන එක නේද? ඉතින් ඒකෙහිඳ අපි හැම වෙලේම අර භාගිතුන් වහන්සේ වදාළ ක්‍රමයටම හිතන්න පුරුදු වෙන්න ඕන. එතකොට තමයි අපිට මේ මාර බන්ධනේ නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. කොහොමද අපි මේක වෙනස් කරලා හිතන්නේ? දැන් අපි හිතන්න ඕන මේ භාගිතුන් වහන්සේ ඇහැ මායයි කියයි, මායයගේ කියලා වදාලා නම් මේක මට අයිති දෙයක් නෙමෙයි. අපි ඇහැ ගැන හිතන්න ඕන හැම වෙලෙම මේ විදිහටයි. මේ ඇහැ තමන්ගේ දෙයක් නෙමෙයි, මේක මායයට අයිති දෙයක්. ඇහැට පේන රූපයක් ගැන කල්පනා කළොත් අපි එතකොට හිතන්න ඕන මේ රූපය මායයට අයිති දෙයක්, මේක මට අයිති දෙයක් නෙමෙයි. ඊළඟට මේ රූප දකින්න සිත චක්විඥාණය ගැන තමන්ට අදහසක් පහළ වුණොත් ඒක ගැන අපි කොහොමද හිතන්න ඕන? මේකත් මායයට අයිති, මේක මට අයිති නෑ. හරිද? ওই විදිහටම කන, ශබ්ද, ශබ්ද දැනගන්නා සිත, නාසය, ගඳ සුවඳ දැනගන්නා සිත, දිව, රස, රස දැනගන්නා සිත, කය, පහස, පහස දැනගන්නා හිත, මනස, මනසට අරමුණු වන දේවල් ඒවා දැනගන්නා සිත. දැන් මේ ඔක්කොම ගැන මමයි කියලා හිතන සිතවිල්ලක් පහළ වුණොත් අපි එතකොට කරන්න උන ශනිකවම නෑ, ඒක වැරදි, මේ ඔක්කොම අයිති මායයටයි, මේ කිසිවක් මගේ නොවේයි කියලා නොවෙනින් දකින්න ගියොත් අපි මේ හිතන පිළිවෙල ටික ටික වෙනස් වෙන එකක් නැද්ද? වෙනස් වෙයි. බොහොම ඉක්මනට වෙනස් කරන්න පුළුවන්. තේරුණා. ඒ උත්සාහය අපි නිරන්තරයෙන් පවත්වා ගන්න ඕනේ. ඒක තමයි වීර්යය කියලා කියන්නේ. ඒ සඳහා සිහිය නිරන්තරයෙන් අපි පවත්වා ගන්න ඕනේ. ඒක තමයි සතිය කියලා කියන්නේ. හරි. ඊළඟට ඒ අවබෝධය අපි නිරන්තරයෙන්ම ඇති කරගනිමින් තව තවත් දියුණු කරගන්න ඕනේ. ඒක තමයි ප්‍රඥා කියලා කියන්නේ. හොඳයි, දැන් මේ ටික අපිට මේ වෙසක් කාලේ කරගන්න පුළුවන් වුණොත් වෙසක් පොය පහ වෙනකොට අපේ ජීවිතේ පොඩි හෝ වෙනසක් වෙන එකක් නැද්ද? වෙනසක් වෙයි. එහෙනම් මෙතෙක් කල වෙනස් වෙලා නැත්තේ ඇයි? වෙනස් කරගන්න ඕනාවක් යදී තිබිලා නැහැ. තේන්නාද? ඉතින් එතකොට මොකද වෙන්නේ? මාරයට අහුවෙලා තමයි ඉන්න වෙන්නේ. තේනවාද? ඒක හිඳ බලන්න අඩුම ගානේ මේ වෙසක් පොයේ ඉඳන්වත් මේ මාර බන්ධනේ නිදහස් වෙන්න කොනක් පොටක්වත් පාද ගන්න ලැබුණොත් කොච්චර වටිනවද කියලා නේ. ඉතින් මේ මාර බන්ධනේ නිදහස් වෙච්ච ලංකාවේ සූතුම් රහතන් වහන්සේ නමක් ගැන සඳහන් වෙනවා, පුසදේව මහරහතන් වහන්සේ. පුසදේව මහරහතන් වහන්සේ මාරයාගේ මිදිච්ච හැටි බොහොම ලස්සනයි. මේ පුසදේව රහතන් වහන්සේ රජරට පැත්තේ විවේක ස්ථාන ගණනාවකම වැඩ ඉඳලා තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ බොහෝම සිල්වත් බහුශ්‍රත ධර්මදර තෙරුන් වහන්සේ නමක්. විශාල ශිෂ්‍ය පිරිසකට ත්‍රිපිටක ධර්මයේ උගන්වාගෙන වාසය කළේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ බෝමළුව ඇමදලා, බෝමළුව ඉඳගෙනම මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය ගැන සිහි කරගෙන බුදුගුණ මෙනෙහි කරනවා. බෝධින් වහන්සේගේ විශිෂ්ටත්වයේ තියෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ නිසානේ නේද? නමුත් සමහරු අද හිතන්නේ බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා තමන් ඉතින් බාරහාර වෙලා ප්‍රාර්ථනා කරාම බෝධින් වහන්සේට විශේෂ බලයක් තියෙනවා, තමන්ගේ හිතේ තියෙන දේවල් ඉෂ්ට කරලා දෙන්න, ලෙඩ දුක් ටික සනීප කරලා දෙන්න, ළමයින් විභාග පාස් කරලා දෙන්න, ඉස්පිරිතාලවල ඉන්න ලෙඩ ටික නැගිටවලා ඉදවන්න, රට යන්න ඕන අයට වීසා පාස්පෝර්ට් හදා දෙන්න, රැකියාවල් ඕන අයට රැකියාවල් හදා දෙන්න, විවාහ නැති අයට විවාහ ලබා දෙන්න, දරුපල නැති අයට දරුපල ලබා දෙන්න, මේ ඔක්කොම බෝධින් වහන්සේට කරන්න පුළුවන් කියලා තමයි ගොඩක් දෙනෙක් කියන්නේ. එහෙම නැද්ද? හොඳයි. ඔය වටේ ඉල්ලලා තියෙන කොඩි ටික බැලුවාම හතර hina යන්නේ නැද්ද බලන්න? ඔකේ වැලියලා තියෙන දේවල් බැලුවා නේද? නමුත් මේ පුසදේව ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? බෝමළුව ඇමදෙලා බෝධින් වහන්සේ දිහා බලාගෙන බුදුගුණ සිහිපත් කරනවා. දසබලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේ දුක අවබෝධ කළේ මේ බෝධින් වහන්සේ මූලයේදී. දුක හටගන්න හේතුව ප්‍රහාණය කළේ මේ බෝධින් වහන්සේ මූලයේදී. දුකින් මිදලා නිවන සාක්ෂාත් කළේ මේ බෝධින් වහන්සේ මූලයේදී. දුකින් මිදෙන මාර්ගය ප්‍රතිපදා වඩා සම්පූර්ණ කළේ මේ බෝධීන් වහන්සේගේ මෝලේදී. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවාසනා සකල ක්ලේශයන් ප්‍රහාණය කළේ මේ බෝධීන් වහන්සේගේ මෝලේදී. මාර බන්ධනේ නිදහස් වුණේ මේ බෝධීන් වහන්සේගේ මෝලේදී. මම කවද්ද මාර බන්ධනේ නිදහස් වෙන්නේ කියලා සිහි කරගමු. ඉතින් මෙහෙම සිහි කරන්න මොකද වෙන්නේ? මේ ස්වාමින් වහන්සේ තුළ ශ්‍රද්ධාව වැඩෙනවා දවසින් දවස. වීරිය වැඩෙනවා, සතිය වැඩෙනවා. දැන් බලන්න ඔන්න මේ පුසදේව ස්වාමින් වහන්සේට බෝමල වැමදීම භාවනා කර්මස්ථානයක්. තේරෙනවද? දැන් ගොඩක් දෙනෙක් හිතන්නේ මේ වැඩපළ කරන ඒවා එකක්, භාවනාව තව එකක්. ඒක පැත්තකට වාඩි වෙලා ඔහේ බුම්මගෙන කරන්න ඕන, අනෙක් වැඩපළ ඔක්කොම දුවදුව කරන්න ඕන. එහෙම එකක් නෙකියන්නේ. නේද? සමහරුන්ගේ අදහස එහෙම එකක්. නමුත් බලන්න පුසදේව ස්වාමින් වහන්සේ බෝමලු වැමැද්දෙත් භාවනා මානසිකාරයෙන්මයි සිහිය පිහිටුවාගෙන බුදුගුණ සිහි කර කර. ඉතින් ඒකෙන් මොකද වුනේ? පුසදේව ස්වාමින් වහන්සේට එන්නෙන්න ශ්‍රද්ධාව වැඩි වුණා. වීරිය ඇති වුණා. දුකින් නිදහස් වෙන්නේ කොයි වෙලේද කියලා බලබල තමයි තමන් වහන්සේගේ දවස ගෙවුවේ. ඉතින් මේකින්ද මාරදීව පුත්‍රයාට තේරුණා පුසදේව ස්වාමින් වහන්සේ නම් හැම වෙලෙම හිතන්නේ ගැලවෙන ක්‍රමයටයි. අහු වෙන ක්‍රමයට නෙමෙයි. එහෙනම් උන්වහන්සේව අල්ල ගන්න ඕන කොහොම හරි කියලා පුසදේව ස්වාමින් වහන්සේ මළු ඇමදලා බෝධීන් වහන්සේ දිහා බලාගෙන බුදුගුණ මෙහි කරන වෙලාවේදී මාරදීව පුත්‍රයා පැමිණියා. පැමිණිලා ඉවර වෙලා මාරදීව පුත්‍රයාත් හරි කපටි. එන්නෙම වෙස්සලාගෙන තමයි. හරිද? ඉතින් වඳුරෙක්ගේ විදිහට ඇවිල්ලා අත්ෙන් අත්තට පැනලා හැම තැනම බෙටි ගහලා බෝදලු ඔක්කොම කල්ලා දාලා දැම්මේ ආමද පුමලු. හරිද? ආයේ ඇමැද්ද නැතුව වාගේ හැඩි කරා. හරිද? දැන් ඔහොම වෙච්චාම ගොඩක් දෙනෙකුට මොකද වෙන්නේ? ඈ? තරහ යනවා, හිත වික්ෂිප්ත වෙනවා. ඊට පස්සේ ඉඳලා තිසිකොල්ල දාලා යනවා යන්න. හරිද? ඒක තමයි මේ මාරදීප පුත්‍රයාට කරන්න ඕනේ උනේ. තේනවා. ඉතින් මේ අපේ හිත ඕන වෙලාවක ව්‍යාකූල වුණොත්, ඒ කියන්නේ ඇවිස්සුනොත්, කලබල වුණොත්, කෙලසුන්ගෙන් යට වුණොත් මතක තියාගන්න මාරයාට අමුතුවෙන් කරන්න දෙයක් නෑ. අපි ඉන්නේ මාරයාගේ පැත්තේ. තේනවා. ඉතින් මේක තමයි කරන්න ඕනේ මාරදීප පුත්‍රයාට. හැබැයි පුසදේව ස්වාමීන් වහන්සේ බොහෝම සිහි කල්පනාවෙන් වැඩ කටයුතු කරන්නේ. මොකද උන්වහන්සේට ඕන වෙන්නේ හැම වෙලේම උන්වහන්සේ කල්පනා කරන්නේ මේ දුකින් මිදෙන්නනේ. දුකින් මිදෙන සිහි කල්පනාව තමයි තියාගෙන ඉන්නේ, අහු වෙන්නේ නෙමෙයි. ඒ නිසා උන්වහන්සේ මේකෙදි හිත කලබල කරගත්තේ නැහැ. උන්වහන්සේ කල්පනා කළා. ඉතින් තිරිසන් සත්තු ඔහොමනේ, උන්ට තේරෙන එකක් නෑ නේද? ඉතින් ඒක හින්දා කමන්නේ නැහැ. මම ආයි සැරයක් අම දිනවා කියලා උන්වහන්සේ ආයිත් සැරයක් කොන ගිනම් බොමලු ඇමැද්දා. හරිද? අපි නම් හිතනවනේ මේක මේ එක සැරේකුත් තමයි. දැන් ආයි මේ වැඩේ කරන්න බෑ. ආයි උන්න හෙට උදේ අතු ගන්නවා කියලා. හරි. නමුත් උන්වහන්සේ එහෙම හිතුවේ. උන්වහන්සේ ආයිත් සැරයක් කොන කියලා බොහොමද ඇමැද්දා. ඇමදලා ආයිත් ඉඳලා තියාගෙන බෝධින් වහන්සේ දිහා බලාගෙන අර විදිහට බුදුගුණ මෙහෙය කරනවා. මාරයාත් බැලුවා මේ ස්වාමීන් වහන්සේත් ලේසි පහතු කෙනෙක් නෙමෙයි. ආයිත් දැන් මේ වැඩේම කළා. හරි. ඒ ගමන කරපු වැඩේ මේ වස්සෙක්ගේ වේශය අරගෙන ඇවිල්ලා හැම තැනම බෝමලුව පුරා දුවදුව බෙටි ගහන්න පටන් ගත්තා. ඉතින් ඒ වෙලාවේදී පුසදේව ස්වාමීන් වහන්සේ කල්පනා කළා මේක වගේ සිදුවීම් මාලාවක් මෙහෙම වෙන්න මේක හේතුවක් තියෙනවා. හරිද? මේක බොහෝ වෙලාවට මාරදීව පුත්‍රයාගේ වැඩක් වෙන්න පුළුවන් කියලා ඇහුවා. ඔබ මාරදීව පුත්‍රයාද කියලා. මාරදීව පුත්‍රයා කොච්චර වැරදි වැඩ කරත් මාරදීව පුත්‍රයාගේ සිරිතක් තියෙනවා, බොරු කියන්නේ නැහැ. ඒ කියන්නේ මේ අයට වඩා ටිකක් හොඳයි. හරි. ඔබ මාරයාද කියලා ඇහුවොත් ඔව් කියනවා. හරි. ඉතින් මේ අය බොරු කියනවා කියන එකට නෙවෙයි මම කියුවේ. දැන් සමහරු එහෙම තියනවානේ, සමහරුන්ගේ කියන මුසාවාදා වේරමණී කියලා සමාදාන් වෙලා ගිහලා අනිත් පැත්තට බොරුවක් කියලා. එහෙනම් හැමෝම එහෙම කරනවා නෙවෙයි, අවංකව සිල් රකින්න ශ්‍රාවකයෝ ඉන්නවා. ඉතින් මෙතනත් ඇති අවංකව සිල් රකින්න ශ්‍රාවකයෝ ඇති, සමාදාන් වෙලා අනිත් පැත්තට බොරු කියන අයත් ඇති. ඉතින් ඔය කලමට කවුරුත් ඉන්නවා. ඉතින් මේ නමුත් මාරදීව පුත්‍රයාගේ ස්වභාවයේ ඔබ මාරයද කියලා ඇහුවොත් එයා නෑ කියන්නේ නෑ ඌ කියන්නේ. ඒ ගමන මාරදීව පුත්‍රයා ඔව් කියලා. ඉතින් මය ගමන මාරදීව පුත්‍රයාගේ ස්වරූපයම පෙනී හිටියා. ඒ ගමන පුසදේව ස්වාමින් වහන්සේ ඉඳන් කිව්වා, ඔබට ඔච්චර දෙයක් කරන්න පුළුවන් නම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ බුදුරුවමව පෙන්වන්න කියලා කිව්වා. ඒ ගමන මාරදීව පුත්‍රයා තමගේ හැකියාව පෙන්වන්න මොකද කළේ? බුදුරුවමව පෙන්වුවා. දැන් ඉතින් පුසදේව ස්වාමින් වහන්සේ මේ බුදුරුව දිහා බලාගෙන ඉන්නවා. පුසදේව ස්වාමින් වහන්සේ කල්පනා කළා කෙලෙස් සහිත මාරයා මවාපු බුදුරුවත් මෙච්චර සෝභාමත් නම් වීතරාගී දසබලධාරී සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේගේ බුදුරුව කොච්චර සුන්දරද කියලා අර බුදුරුව දිහා බලාගෙන බුදුගුණ මෙනෙහි කරන්න පටන් ගත්තා. නිකම් බුදුගුණ මෙනෙහි කළා නෙමෙයි, ඊට පස්සේ ඒ හැම ගුණයක්ම සිහි කරමේ බොහොම සුළු වෙලාවක් ඇතුළත, මහ වෙලාවක් නෙමෙයි. පුසදේව ස්වාමින් වහන්සේව විපස්සනා විදර්ශනාවටත් නංවන්න පටන් ගත්ත බලන්න මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සිවිය රන්වන් පැහැයෙන් යුක්තයි. නමුත් ඒ රන්වන් පැහැයෙන් යුක්ත සිවිය දැන් අභාවයට ගිහිල්ලා දැන් ඒක දකින්න නැහැ. භාග්‍යතුන් වහන්සේගේ දළදා වහන්සේලා රිදී පාටින් බබලනවා, නමුත් ඒ දළදා වහන්සේලා අභාවයට පත් වෙලා අද දකින්න නැහැ. භාග්‍යතුන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ රිදී පැහැයෙන් බබලනවා, නමුත් ඒ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ තභාවයට පත් වෙලා අද දකින්න නැහැ. ඔය විදිහට තින් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ තියෙන දෙතිස් මහා පුරුෂ ලක්ෂණම මෙනෙහි කරමින් පුසදේව ස්වාමින් වහන්සේ ආවර්ජනය කළා, මේ සියල්ලම මේ වන විට පවතිනවාද? පවතින්නේ නැහැ, අභාවයට පත් වෙලානේ. දැන් අපිත් ඒක සිහි කරන්න ඕන. භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා සම්බුද්ධ පරිනිර්වාණයෙන් පින්වම් පාවදාලා ඉතින් ඒ ශ්‍රී දේහය ආදාහණය කරයින් පස්සේ ඉතුරු වෙච්ච ධාතුන් වහන්සේලා පමණයි අද අපට භාග්‍යතුන් වහන්සේගේ ශරීරයට සම්බන්ධ දෙයක් හැටියට වැඳුම් පිදුම් කරන්නවත් තියෙන්නේ. ඉතින් ඒ ඔක්කොම අභාවයට පත් වෙලා වෙනස් වෙලා ගිහිල්ලා ඒ කාන්තේම මේ සියලු සංස්කාර අනිත්‍යයි, වහා වෙනස් වෙන සුළුයි. භාග්‍යතුන් වහන්සේට කියලා වෙනසක් නැහැ. සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය වෙනස් වෙන එකමයි. වෙනස් වෙන සංස්කාරයන්ගේ ස්වභාවය සැපට දායිති දුකට දායිති දුකටයි අයිති. වෙනස් වෙන සංස්කාර ධර්ම මම හෝ මගේ හෝ මගේ ආත්මය වශයෙන් ගන්න සුදුසු දේවල් නෙවෙයි. මේ සියල්ලම අනාත්මයි කියලා ත්‍රිලක්ෂණයට නංවන බලන්න පටන් ගත්තා. ඉතින් මේ ස්වාමින් වහන්සේ එදා පළමුවෙන් භවනා කරන්න ආරම්භ කළා නෙමෙයිනේ. බොහෝ කාලයක් තිස්සේ ටික මේ ගුණනුවණ පුරාගෙන මුතුමන් වහන්සේ නමක්නේ. මෙතුමන් වහන්සේට හරියට මේ මොහොතේදී ත්‍රිලක්ෂණය අවබෝධ වෙලා දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙලා සතර මාර්ග සතර ඵල පිළිවෙලින් අජරාමර සංඛ්‍යාතතු නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගන්නට ලැබුණා. අන්නේ අවස්ථාවේදී මාරයා තේරුම් ගත්ත මම මේ ස්වාමීන් වහන්සේව රවට්ටන්න මාර්ගයේ වරද්දන්න කියලා ආවට මොකද උනේ? මමයි රැවටුනේ කියලා දුකටපත් වෙලා යන්න ගියා. ඉතින් අන්න එදා පුසදේව මහරහතන් වහන්සේ මාර පරාජය කරලා බුදුරජාණන් වහන්සේගේ ඖරස පුත්‍ර රත්නයක් බවට පත් වෙමින් සියලුම ජාති ජරා ව්‍යාධි මරණ ආදී සකල දුක්ඛයන්ගෙන් අත් මිදිලා අජරාමර සංඛ්‍යාත තුම් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගෙන මේ සද්ධර්මයෙන් ලැබිය යුතු උතුම්ම පිහිට බුදු පුත්‍රයන් වහන්සේ ළමක් හැටියට සාක්ෂාත් කරගත්තා. ඉතින් ඒ නිසා අපිත් ඒ අදිෂ්ඨානය ඇති කර ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ සරණ ගිය භාග්‍යතුන් වහන්සේගේ ගිහි පැවිදි ශ්‍රාවකීන් හැටියට අපි හැමදෙනාගේ ජීවිතවලටත් තියෙන එකම පිහිට ශ්‍රී සද්ධර්මයේ පමණයි කියන අදිෂ්ඨානය ඇති කර ගන්න ඕන. ඒක හරියට අර සරින් සරේ පළඳින ආභරණයක් වගේ නෙමෙයි. අපේ සිවිය සම්මස් නහර ඇට විදගෙන ගිහිල්ලා ඇට මිදුළු වල තැන්පත් වෙලා තියෙන දෙයක් හැටියට මේ ධර්මයේ ජීවිතයට පිටුවා ගන්න ඕන, ජීවිතයට බද්ධ කර ගන්න ඕන. තමන්ගේ ජීවිතය භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේට සද්ධර්ම රත්නයේට ආරි සංඝ රත්නයේට පූජාවුණු ජීවිතයක් බවට පත් කර ගන්නට ඕන. ඒ වගේම ජීවිතයේ යතත් ගිහි පින්වතුන් හැටියට ප්‍රාණඝාතයක්, සොරකමක්, කාමයන්හි වර්ධවා හැසිරීමක්, බොරු කීමක්, සුරාපානයක් නොකර සිල්වත්ව ගත කරන ජීවිත පවත්වා ගන්නට ඕන. ඒ වගේම උපෝසත දවස්වල තමන්ට පුළුවන් හැටියට උපෝසත සීලයත් ආරක්ෂා කරමින් බ්‍රහ්මචර්යාවත් පුරුදු පුහුණු කර ගන්නට ඕන. ඉතින් ඔය අතරතුරේ නිරන්තරයෙන් සද්ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡා, සමත විපස්සනා භාවනා, බුද්ධෝපස්ථාන, සංඝෝපස්ථාන, මාපි උපස්ථාන ආදී මේ සියලුම කුසල ධර්මයනොත් නොපිරිහෙලා සිද්ධ කර ගන්නට ඕන. මෙන්න මේ විදිහට ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදෙමින් භාග්‍යතුන් වහන්සේ වදාළ ආකාරයට සුනාත ධාරේත චරාත ධම්මේ මේ ධර්මයේ නිතර අහමින් දරමින් අර්ථ සිහි කරමින් ඒ ධර්මය අනුව අපි ජීවත් වෙනවා නම් මාර බන්ධනයේ නිදහස් වෙන්නට කටයුතු කරනවා නම් දුකින් නිදහස් වීමේ උවමනාව අදාදම ඇති කරගෙන අපේ ජීවිතයේ තුලින්ම මේ දුක අවබෝධ කරගෙන දුකින් නිදහස් වීමේ චින්තනය සකස් කර ගන්නවා නම් අපට මේ බුද්ධ ශාසනයේදීම මගඵල නිවන් සුව ලැබීමේ භාග්‍ය ඉතිරි වෙලා තියෙනවා, උරුම වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මෙතෙක් මේ පින්වතුන් බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව වෙසක් පුණු පොහොය නිමිති කරගෙන දසබලධාරී සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරගනිමින් ඇති කරගත්තා කුසල මහිමය මේ සෑම දිනාටමත් නොපමා භවයකදීම දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සියලු බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ත සුඛ ලක්ෂණ අජරාමර සංඛ්‍යාත තුම් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගන්නටම හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම ජනිත කරගත් ආ වූ සියලු පුණ්‍ය ධර්මයන් මේ පින්වතුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් මේ පින්වතුන්ගේ ජීවිත සුමගට නිවනට යොමු කරවන ගෞරවනීය විහාරාධිපති පඬිතු ස්වාමින් වහන්සේ ප්‍රධාන විහාරවාසී ස්වාමින් වහන්සේලාටත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නොපමා භවයකදී උතුම් නිවනින් සැනසෙන්න හේතු ආසනා වේවා කියා සාදුකාරයක් පවත්වමු. එවගේම ඉෂ්ඨකාමී හිතකාමී සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ බ්‍රහ්ම රාජ නාග සමූහයාත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වන්නා වූ ඒ දේවරු සුඛී සුවපත් භාවයට පත්ව උතුම් නිවනින් සැනසෙත්වායි පින් අනුමෝදන් කරමු. ආකාසත්තා ච භුම්මත්තා දේවානාගා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා ච භුම්මත්තා දේවානාගා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා ආකාසත්තා ච භුම්මත්තා දේවානාගා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. එවගේම නමින් ජන්මාන්තරගත වූ ඥාතීන්ටත් මේ පින් පෙත්වත්ති අත්පත් වීමෙන් ඥාතීන්ද සුඛී සෝපත් භාවයට පත්වෙත්වා සංසාර දුකෙන් අත මිදී උතුම් නිවනින් සැනසෙත්වා යන අදහසින් පින් අනුමෝදන් කරමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ මැදබෝල සිටුබණ්ඩාර රත්නායක මහතා සහ එම මහත්මිය අසනීපයෙන් පසු වෙන සිටුබණ්ඩාර මහතාට ආශිර්වාද කිරීම පිණිස සහ ශාක්‍ය සිටුබණ්ඩාර පුතුණුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීම පිණිස ආශිර්වාද කිරීමේ බලාපොරොත්තුවෙන් මේ පින්කමට දායකත්වයේ දරන්නේ. මේ පින්වතුන්ගේ සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරගනිමින් සිද්ධ වෙමින් අවශේෂ පින්වතුන්ලාත් සිද්ධ කරගත්තා වූ මේ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන්ද තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාව බලයෙන්ද තබන තබන පියවරක් පාසා සතර සතිපට්ඨානාදී බෝධිපාක්ෂික ධර්ම සුවසේ වඩා වර්ධනය කරගන්නට කායික මානසික නිදුක් නිරෝගී සුවේ ශක්තිය සැලසේවා. කාය චිත්ත පීඩා දුරවෙලා කායික මානසික සැනසීම සැලසේවා. මරණ මංචකයේ දක්වාම තුනුරුවන් ගුණ සිහිපත් කරමින් අනිත්‍ය දුක්ඛනාත්ම ත්‍රිලක්ෂණය අවබෝධ කරමින් සැනසිල්ලේම ගතකොට පරලෝවාසයෙන් උසස් වූ ආයු වර්ණ සැබ්බල ප්‍රඥාත් විඳිමින් සියලු බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ත සුඛ ලක්ෂණ අජරාමර සංඛ්‍යාත තුම් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගන්නටම මේ පුණ්‍ය සම්පත්තියේ කාන්තේම හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කර ගන්න. අපගේ සිත කය වචන යති දුරෙන් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට යම් වරදක් සිදු වී නම් බුද්ධ රත්නය අපට සමා කරත්වා, ශ්‍රී සද්ධර්ම රත්නය අපට සමා කරත්වා, ආරි සංඝ රත්නය අපට සමා කරත්වා, මාගේ බුදුරජාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරයේ වේවා, මාගේ ජීවිතේ පූජා කරමී පූජා වේවා, උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයේට මාගේ උත්තමාංග නමස්කාරයේ වේවා, මාගේ ජීවිතේ පූජා කරමී පූජා වේවා, ආර්ය මහා සංඝ රත්නයේට මාගේ උත්තමාංග නමස්කාරයේ වේවා, මාගේ ජීවිතේ පූජා කරමී පූජා වේවා. මේ සියලු පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් නිවන් දක්නාත්ම භාවයේ දක්වා බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලාගේ කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ සත්පුරුෂයන් වහන්සේලාගේ ඇසුර නොඅඩුව ලබමින් ශ්‍රී සද්ධර්මයේ නොඅඩුව ශ්‍රවණය කරමින් උපමාව සීල සමාධී ප්‍රඥා වඩා වර්ධනය කරගෙන සියලු බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ත සුකලක්ෂණ අජරාම්‍ර සංඛ්‍යාතතුම් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගන්තම හේතු වාසනාවේවා කියා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ථි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ථි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ථි භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ධಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු සෝපත් වේවා යහපතක් ශාන්තියක් වේවා නිවනින් සැනසෙන්න සුඛී හෝතු කමාමි සාධු අනුමෝදාමි සාධු අනුමෝදිතබ්බා කමාමි සුඛී හෝතු සබ්බ දුක්ඛාපමුඤ්ඤතු නිබ්බාන පච්චයෝ හෝතු සෝපත් වේවා නිවනින් සැනසෙන්න ලැබේවා සෝපත් වේවා සෝපත් වේවා සෝපත් වේවා